තැන්පත් වෙන්න අවමාසයෙන් පැයක පමණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට තියෙනවා. ඊළඟට පැය එකහමාරක් පමණ ධර්ම සාකච්ඡාවකට සහභාගි වෙන්නට තියෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් බොහොම සාවධානව මේක අහගන්න, තේරුම් ගන්න, ඊට පස්සේ ඒ ධර්ම සාකච්ඡාවට සහභාගි වෙන්න. නැවතත් කවුරුත් සාදුකාරයක් දෙන්න.
සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති පින්වත්නි, එදා බෝසත්තුමා මේ යම් කිසි කාල පරාසයක් තුළ මේ බුද්ධ ඥාන අවබෝධ කරගෙන ලෝකයාට මේ බුද්ධ දේශනාව දේශනා කළා. මේ බුද්ධ ඥාන බුදු පියාණන් වහන්සේ බෝසත් භවෙන් බුද්ධත්වයට පත්වීමේදී බුද්ධ ඥාන මතු වුණා. ඒක නිසා මේ සියලු පින්වතුන්ටත් මේ ධර්මය අහලා සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානය ලබාගත යුතුයි. සුත්තාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානය ලබාගත යුතුයි. සීලමයේ පඤ්ඤා භාවනාමයේ ඥානයත් මග්ගයේ මග්ග ඥාන දර්ශනයත් ලබාගත යුතුයි. මේක අනුක්‍රමික අනුපුබ්බංගම මේ මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව පරියාය. ඒක නිසා බණ අහන්නේ නැතුව මේ ධර්මය බුද්ධ ධර්මය අහන්නේ නැතුව මගඵල ලබන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ දෙන්නෙකුට ඇර. ලෞතර බුදු පියාණන් වහන්සේ කාගෙන්වත් බණ අහලා මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලබලා නෙමේ බුද්ධත්වයට පත් උනේ. ඒ වගේම අබුද්ධෝත්පාද කාලයක පසේ බුදු පියාණන් වහන්සේලා බොහොම ඉන්න පුළුවන්. ඒ පසේ බුදු පියාණන් වහන්සේලා කාගෙන්වත් බණ අහලා නෙමේ බුද්ධත්වයට පත් උනේ. අනිකුත් සියලුම අරහත් බුද්ධත්වයට පත් වෙන සියලු දෙනා ඒ ලෞතර බුදු කෙනෙකුගේ ශ්‍රාවකයන් හැටියට මේ ධර්මයේ ශ්‍රවණය කරලාමයි ශ්‍රාවක tattweට පත් වෙලා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලැබලා සෝතාපට්ටි ඵලයෙන් මගපල් ලැබලා නිවන් දකින්නේ දැක්කේ. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් හෝ පසේ බුදු කෙනෙක්ට ධර්මය අහන්න ඒ කාලේ ක්‍රමයක් තියෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. එනිසා ස්වයම්භූ ඥානයෙන්ම ගුරු උපදේශ රහිතවම පරතෝ ഘോഷක ප්‍රත්‍ය නොලබාම සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය වෙනත් ආකාරයකින් ලබාගෙන ඒ ලෞතර බුදු කෙනෙක් සහ පසේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා. පසේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ධර්මය අහන්න ඒ අබුද්ධෝත්පාද කාලේ ශක්තියක් තියෙන මිනිසුන් නැති නිසා මේ ධර්මය තේරුම් ගන්න අපහසු නිසා පසේ බුදුවරු මේ ධර්මය දේශනා කරන්නේ නැහැ. ධර්මය දන්නවා පසේ බුදුවරු, නමුත් ධර්මය දේශනා කරන්නේ නැහැ. නමුත් ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණා. මේ අවුරුදු අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රඥානුසාරී බුදුවරයෙක් මේ අවුරුදු 45ක් තුල දේශනා කළේ බණ. භව නසන දේ. බණ කියන්නේ භව නසන දේ. මොන භවද? රාග භව, ද්වේෂ භව, මෝහ භව. මේ පෘථග්ජන පුද්ගලයෝ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව තමයි පාත්වගෙන යන්නේ. එනිසා ජීවත් වීම, මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම, මේ ලෝකේ පාත්වගෙන යෑම, මේ දිගින් දිගටම අර ඉපදි ඉපදි යායන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාභිනන්දනී කියන ආකාරයට මේ දිගින් දිගටම මේ පැවැත්ම පාත්වගෙන යන්නේ. මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව උදුරා දමන්නට තමන්ගේ හිතෙන් අස් කරලා සමුච්ඡේද ප්‍රහාණයෙන්, සමුග්ඝාත ප්‍රහාණයෙන් මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව ප්‍රහාණය කරන්නට, ඉවත් කරන්නට, අස් කරන්නට, අයින් කරන්නට නොදන්නාකම නිසා ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයන්ට කිව්වා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. නමුත් යම්කිසි කෙනෙක් ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ අර කොණ්ඩඤ්ඤ පස්වග මහණුන්ගෙන් බොහොම අෂ්ඨ අභිඥාලාභී උත්තමයා බෝසත්තුමා උපදින දවසෙත් මේ අෂ්ඨාභිඥාලාභී තුන්කල් දක්නා නුවණ තිබුණු මේ යම් ආකාරයක මේ ඉෂ්වරයේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණේ ඔය කොණ්ඩඤ්ඤ බමුණා බෝසත්තුමා හම්බ වෙලා අර බුදුවන බව කිව්වට පස්සේ අවුරුදු 35කට පස්සේ ඔය අවුරුදු 35 තුලම මේ කොණ්ඩඤ්ඤ බමුණා අෂ්ඨ අභිඥාලාභී තුන්කල් දකිනා චේතෝ විමුක්තිය පූර්ණ කරගත් ඥානලාභී බමුණෙක්. නමුත් මේ කොණ්ඩඤ්ඤ බමුණට මේ මල කඩ කඩන්නට මේ රාග මල, ద్వේෂ මල, මෝහ මල කඩන්නට ක්‍රමයක් තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. තේරුමක් තිබුණේ නැහැ. දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. ඒ නිසා බුදුහාමුදුරුවන්ට සිද්ධ වුණා මේ උතුම් ධර්මය, මේ භව උදුරා දමන ධර්මය, මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව කියන කෙලෙස් ගති සහ මුලින්ම උදුරා දමා නික්ලේශී තත්වයට පත් වූ උතුම් බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා පුබ්බේව මේ සම්බෝධා අනබිසම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේව කියලා. ඒ වගේම මේ සංයුක්ත නිකායේ තියෙන කෝටිගාම සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පෙර අනවබෝධා අප්පටිවේදා මමංච තුම්මාකංච කියලා. මමත් ඔබ වගේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගෙන කරගන්නට බැරුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උත්සාහ කරන බෝසත් වරේ. එනිසා මේ බෝසත් කාලේ බුදුවරයෙක් බුදු වෙන්නට පෙර දවසකට හෝ කලින් මේ කියන භව උදුරා දමන ධර්මය, සීලය, සමාධිය, ප්‍රඥාව, බණ ධර්මය මාර්ගය පිළිවෙත පරියාය ප්‍රතිපත්තිය තේරුම් ගන්නට බැරි වුණා. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමත් බුද්ධත්වයට පත්වීමත් ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්මා ඥාන සම්මා විමුක්තියට පත්වීමත් සිදුවෙන්නේ බුදුරේකුට එක යාමයක් තුල. එහෙම නැත්නම් අර වෙසක් පුන් පොහෝදා මධ්‍යම රාත්‍රියේ ඉඳන් උදෑසන 6 වෙනකොට තමයි සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහත් මේ මග සතර මග සතර ඵල පූර්ණේ උනේ. හැබැයි බුදුරේක් බුදු වෙනකොට මෙහෙම කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වුණා කියලා සකදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වුණා කියලා නෙමේ කියන්නේ. අර තුන් යාමේදී පුබ්බේ අර මේ අතීත මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය ලබන්න පුළුවන්, පුබ්බේ අනනුසුතේසු ධම්මේසු බලන්න පුළුවන්, ඒ පුබ්බේ නිවාසානුසුති ඥානය කියන ත්‍රිවිද්‍යා ඥානය ලබනවා. ඒ වගේම චුතූපපාද ඥානය ලබනවා. ආසවක්කේ ඥානය ලබලා තමයි බුදුවරයෙක් හෝ පසේ බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙන්නේ. අනිකුත් අය සියලු දෙනා අරහත් බුද්ධත්වයට පත් වෙන කෝටි ප්‍රකෝටි ගණනක් පින්වතුන් මේ බණ අහලමයි බුදුරෙක් දේශනා කරන ධර්මය ශ්‍රවණය කරලමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලබලමයි මේ භව උදුරා දමන ක්‍රමය අහලා දැනගෙන ඒ අනුව දැක්මක් ලබාගෙනමයි නිවන් අවබෝධ කරගන්නේ, සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන, යම් කිසි කෙනෙක් බුදු බව පතන්නේ නැත්නම් පසේ බුද්ධත්වය පතන්නේ නැත්නම් අනික් සියලු දෙනාට මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට ලැබෙන්නේ අරහත් බුද්ධත්වයට පත්වීම. අරහත් බුද්ධත්වයට පත්වෙන්නට බෑ කිසි කෙනෙකුට භාවනා කරලා පමණක්. පළමු කොට භාවනා කරලා අරහත් බුද්ධත්වයට පත් වූ කෙනෙක් මේ බුද්ධ ශාසනයේ කවදක්වත් කොහෙවත් හිටියෙත් නැහැ, ඉන්නෙත් නැහැ, ඉන්නත් බෑ. ඒක නිසා සියලුම බුද්ධ ශ්‍රාවකයෝ ශ්‍රාවක කියන වචනේ තේරුමම මේ ශ්‍රවණය කරලා සුතමේ ඥානය ලබාගෙන අර චක්කුන් උදපාදී වූ පුද්ගලයෝ මේ දහම් ඇස පහදවා ගන්න. දහම් ඇස පහදවා ගන්නට පුළුවන් කමක් නැහැ, චක්කු කරණී වෙන්නට බෑ, චක්කුන් උදපාදී වෙන්නේ නැහැ බණ අහන්නේ නැතුව. මේ බණ කියන එක හොඳට තේරුම් ගත යුතුයි. බණ කියන්නේ භව නසන. භව කියන්නේ රාග භව, ద్వේෂ භව, මෝහ භව. එනිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා රාගක්කයෝ නිබ්බාණං, ద్వේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව හිතේ උපදින තාක්කල් මගපල් ලබන්නේ බෑ. එනිසා මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව තමන්ගේ හිතේ උපදින්නේ. ඒ හිතේ උපදින රාග භව, ద్వේෂ භව, මෝහ භව තමා විසින් තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගත්ත පුද්ගලයා පජානාති කියන වචනෙන් මේ බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේ පජානාති කියන වචනේ මේ බුද්ධ දේශනාවේ මාගධි භාෂාවේ තියෙන ඉතාමත්ම ගැඹුරු වැදගත් වචනයක්. මේක මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරනකොට බොහොම වැරදි ආකාරයට දැනගනි කියන වැරදි අර්ථයකින් විග්‍රහයක් කරලා තියෙනවා. ඒක වැරදි. පජානාති ඒක විරුද්ධ වචනේ නප්පජානාති. ඒක තවත් වචනයක් තියෙනවා අප්පජානත්තු. මේ තුනම ඕනම් තේරුම් ගන්න සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මේ තුනම විග්‍රහයක් කරලා තියෙනවා. ඒ නිසා මේ පජානාති කියන தত্ত্বය තේරුම් ගන්න නිවැරදිව පුළුවන් වෙන්නේ බණ අහලා ධර්මය යම් තරමක් දුරට තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණයි. මේ පජානාති කියන තත්ත්වය තමාගේ හිත තුළ ප්‍රජනනය වෙන, ප්‍රභවය වෙන, අලුතෙන් උපදින, නිර්මාණය වෙන, සකස් වෙන තත්ත්වය අර ඇහෙන් චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්ධං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනාච පටිච්ච ධම්මේ කියන මේ අරමුණු හයකට පටිච්ච වීම නිසා ඒ හේතු කොටගෙන ඒ ප්‍රත්‍ය කොටගෙන ඒ නිධාන කොටගෙන තමන්ගේ හිතේ ඇතිවෙන වෙනස, මේ වෙනස හොඳටත් වෙන්න පුළුවන් නරකටත් වෙන්න පුළුවන්, යහපත් වෙන්නත් පුළුවන් අයහපත් වෙන්නත් පුළුවන්, කර්ම ශක්තියක් උපදිනවා වෙන්නත් පුළුවන් ධර්ම ශක්තියක් උපදිනවා වෙන්නත් පුළුවන්. මේ අලුතෙන් හිතේ ඇතිවන ප්‍රජනනය වෙන ප්‍රභවය වෙන තත්ත්වය තමා විසින් නිවැරදිව දැන හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයාට පජානාති කියන තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. එහෙම බණ නොඇසු මේ ධර්මය නොදන්නා තමන්ගේ හිත තමන් තුළින් තමන්ට බලන්න බැරි පුද්ගලයෙකුට, අර හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න බැරි කෙනෙකුට, ණය විනයට සසඳා බලන්න බැරි කෙනෙකුට මේ පජානාති කියන තත්ත්වය තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයා ජානතෝ වෙන්න පුළුවන්. ජානතෝ කියන්නේ දැනුම. ජානතෝ කියන්නේ මේ මන් දැන් කියන දෙයින් තමන්ට යම් දැනුමක් ලැබෙනවා, ඒක ජානතෝ. ඒ දැනුම තුලින් තමන් යම් ආකාරයකට තමා තුළ ඇති වෙන වෙනස්කම, ප්‍රජනනය වෙන, ප්‍රභවය වෙන අලුත් තත්ත්වය තමා විසින් තේරුම් ගන්නවා නම් අන්න ඒ අවස්ථාව පජානාති. ඒ අවස්ථාව තේරුම් ගන්න බැරි නම් නප්පජානාත්තු. මේ පජානාති කියන එක තේරුම් ගත්ත පුද්ගලයාට පමණයි සික්කති විහරති සංවරති පච්චවෙක්කති සම්පජානකාරී හෝති කියන මේ තමන්ගේ ඒ භාවනාවට මේ මඟ වැඩීමට මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය කරගන්න පුළුවන්. ඒ පජානාති කියන පුද්ගලයා, ඒ පජානත්තෝ, ඒ පුද්ගලයා ගැඹුරින් මේ ධර්මය තේරුම් ගත්තාම තමා තුළින් මේ තමා තුළ ඇතිවන වෙනස දකිනකොට අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන තත්ත්වයට පත් වෙනවා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන තත්ත්වය බුදුහාමුදුරුවෝ කියලා තිනවා යම් ශ්‍රමණෙක්, ඒ සමනෝවා බ්‍රාහ්මනෝවා, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ගැඹුරින් මේ නිවන් මඟ විවෘත කරගන්න පාර තමා අභිඤ්ඤයං කියන්නේ. ඒ නිසා මේක අභිඥානෙමේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං. ඒ අනුව ඒ පුද්ගලයාට, ඒ උත්තමයාට, ඒ ආර්ය ශ්‍රාවකයාට මේ සුතමේ ඥානය ලබාගෙන දස්සනේන පහතබ්බා කියන තත්වය, එහෙම නැත්නම් සම්මාදිට්ඨියට පත්වීමේ ශක්තිය හැකියාව ලබන්න පුළුවන්. දැන් හොඳට තේරුම් ගන්න ඕන, භාවනා කරලා හෝ සිල් සමාදන් වෙලා හෝ දාන දීලා හෝ පින්කම් කරලා හෝ වෙනත් තව නොයෙකුත් ආකාරයේ අපි සම්මතයෙන් සම්ප්‍රදායෙන් අද කරන බොහෝ දේවල් කරලා, කඨින පින්කම් කරලා, එහෙම නැත්නම් තවත් නොයෙකුත් මල් පූජා කරලා, පහන් පූජා කරලා, තව ධාතුන් වහන්සේලා වැඳලා පුදලා, තව නොයෙකුත් දේවල් තියෙනවා සම්මත මේ පින්කම්. මේ පින්කම් කරලා මේ ධර්ම ඥානය, මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලබන්න බැරි බව පැහැදිලිව මේ කෝටිගාම සූත්‍රයේ, තව නොයෙකුත් සාරිපුත්ත ද්විතීය සාරිපුත්ත සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අද වුණත් හෙට වුණත් මේ බුද්ධ කල්පයක කවදා හෝ අරහත් බුද්ධත්වයට පත් වෙලා, එමත් නැත්නම් මූලික වශයෙන් පළවෙනි අංගයේ වූ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට හැකියාව ලැබෙන්නේ මේ සුතමයේ ඥානය ලබලා මග්ගේ මග්ඥාන දක්වා වූ සීලමේ ඥානය සමාධිමය ඥානය, භාවනාමය ඥානය, චින්තාමය ඥානය ලැබලා මගේ මග්ග ඥාන දර්ශනය ලබා ගැනීම. ඒ නිසා මේ බණ ඇහිීමේ නියම නිවැරදි බණ ඇහිීමේ වැදගත්කම තියෙන්නේ යම්කිසි බුද්ධ ශාසනයක බුදු කෙනෙකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හෝ මේ නිවනට මඟ පෙන්වන පාර පෙන්වන බණ අහන්න ඕන. මේ බණ කියන්නේ භව නසන ධර්මය. එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය. කලු නසන, කෙලෙස් නසන, කිලුටු දේ හිතේ නසන දේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. එනිසා මේ කෙලෙස් නසන ධර්මය සිරි සද්ධර්මය හැටියට බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කළාට පස්සේ මේ භව නසන ක්‍රමය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව යම් කිසි කෙනෙක් අර පජානාති කියන තත්වයට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරිලා සෝතාපට්ඨාංග හතර පූර්ණය කරගෙන සෝතාපට්ඨි ඵලයට පත් වෙන්නට. ඒ නිසා මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ හෝ තවත් සූත්‍ර ගණනාවකම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා බුදුවරයෙකුට ලෞත්‍රා බුදු කෙනෙකුට පසේ බුදු කෙනෙකුට ඇර තවත් කෝටි ප්‍රකෝටි ගණන් අරහත් බුද්ධත්වයෙන් බුද්ධත්වයට පත්වෙන්නා වූ බව උදුරා දමන්නට මාර්ගය තේරුම් ගත්තා වූ බුද්ධ ශ්‍රාවකයන්ට සෝතාපට්ටි ඵලයට පත්වෙන්නට පුළුවන් වෙන්නේ එකම ක්‍රමය බණ අහලා භව නසන ධර්මය අහලා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින තැන තමා විසින් දකින්න ඕනේ. වෙන කොහෙවත් උපදින රාග භවක්, ද්වේෂ භවක්, මෝහ භවක් තමන්ගේ නිවනට බාධාවක් නැහැ. ඒ නිසා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නේ අලුතෙන් උපදින්නේ නිර්මාණය වෙන්නේ සකස් වෙන්නේ තමන්ගේ හිතේ. වෙන කාගේවත් හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ නිවනට බාධාවක් වෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි. ඒ රාග භව, ද්වේෂ භව, මෝහ භව අර විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෙකුගේ හිතේ පමණයි උපදින්නේ. මේ ගහ කොළවල ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූතයින්ගේ තවත් නොයෙකුත් අපි මේ ද්‍රව්‍ය වස්තුවල මේ විඥාන ශක්තිය උපදින්නේ නැහැ. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නේ නැහැ. රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නේම අර අඥාන වූ අසුතවත් පෝතු ජනික කියන පුද්ගලයෙක්ගේ හිත තුළමයි විඥාන ශක්තිය උපදින්නේ. ඒකට විඥාන ශක්තිය කියලත් කියනවා. ඒ නිසා තමන් තේරුම් ගන්න ඕන මේ රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ තමන්ගේ හිතේ. ඒ රාගය, ද්වේෂය, මෝහය ඉපදුනොත් ඒ ඉපදුණු මොහොතේම අනුසය හැටියට හිත කිලුටු වෙන ගතියක් අලුතෙන් මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ශක්තියක් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් අනුසය හැටියට තමන්ම කැමැත්තෙන්ම ඡන්දයෙන්ම උපද්දවා ගන්නවා. එක පෝතු ජනික පෘථග්ජන ගතිය අසුතවත් පෝතු ජනික පුද්ද. ඒ පුද්ගලයෝ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය, දිවකය, මන මේ කියන ආයතන හය පිනවීම සඳහා මේ පැවැත්ම පවත්වාගෙන යෑම පිනවීමමයි. ඒ නිසා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නේ අර පිනවීමට, ආස්වාදයක් ලැබීමට, සතුටක්, සන්තෝෂයක්, සුවයක්, සහනයක්, සොම්නසක් ලබන්නට කටයුතු කරන අවස්ථාවේ. හැබැයි මේ ලබන සුවය, ආස්වාදය, සතුට, සොම්නස, සදාකාලික නෑ. ඒක ඒ සත්තුට සොම්නස සුවය ආස්වාදය ලැබූ මොහොතේ පටම්ම මේක විපරිණාමයට පත් වෙලා අන්‍යතාභාවයට පත් වෙලා නිච්චසේ නොපැවති අනිච්ච වෙලා අර සුව සොම්නස කියන තත්ත්වය දුක් දොම්නස් තත්ත්වයට දෙවැනි වේශයකට පත් වෙනවා. මේක ධර්මතාවයක්. මේක නියාම ධර්මයක්. මේක කාටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා මිනිස්සු මේ නොදන්නා කමින් ආස්වාදයක් සුවයක් සොම්නසක් ලබන හැම අවස්ථාවකම පිනවා පිනවා කටයුතු කරන හැම අවස්ථාවකම ඇහැ පිනවීම කන පිනවීම නාසය දිවකය මන හයමයි පිනවන්නේ. මේ පිනවන හැම අවස්ථාවක්ම පිනවන්නේ ආස්වාදයක් සඳහා. නමුත් උරුම වෙන්නේ ආදීනවය. මේක තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගන්නා තාක්කල් මේ භව නසන ධර්මය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ සුවයක් මේ ඇහැ ඇහෙන් රූප තියෙන්නේ බලන්න. ඇහැ තියෙන්නේ රූප බලන්න. කන තියෙන්නේ ශබ්ද අහන්න. නාසය තියෙන්නේ ගඳ සුවඳ විඳින්න. දිව තියෙන්නේ රස බලන්න. කය තියෙන්නේ පහස ලබන්න. මනස තියෙන්නේ රමණය කරන්න. මේක නෙමේ වරද. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි අර යම් ආස්වාදයක් ලැබුවාම ඇහෙන් රූපයක් බලලා ඒ රූපය සතුටක් සොම්නසක් සුවයක් සහනයක් ලබා දෙනවා නම් ඒ රූපය සදා කාලයටම නිච්චසේ ඒ සුවය ලබන්නට ඒ රූපය උපාදානය කර ගැනීමේ කැමැත්තක් ආසාවක් අවශ්‍යතාවයක් තණ්හාවක් සියලු පෘථග්ජන පුද්ගලයන් තුන ඇති වෙනවා. අලුතෙන් නිර්මාණය වෙනවා. ප්‍රභවය වෙනවා. එකයි කියේ ඒ ධම්මා හේතුප්පබ්බව තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ බණ අහලා තේරුම් ගන්න ඕන මේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන ඇහැ කන නාසය දිවකය මන කියන අය පාවිච්චි කිරීම නෙමේ වරද. භාවිතා කිරීම නෙමේ වරද. ඒ වගේම බාහිර වශයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය භාවිතා කිරීම නෙමේ වරද. පාවිච්චි කිරීම නෙමේ වරද. උපාදානය කර ගැනීම. ඒ නිසා මේ පංචස්කන්ධය උපාදානය කරගන්නෙම අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා ඒක තියෙන ආදීනව නොදැන. ඒක තියෙන භයානකකම බර බය බැම්ම නොදැන. ඒ නිසා මේක තමයි අඥානකම් කිව්වේ. මේක තමයි දුක්ඛේ අඥානං කිව්වේ. මේක ටිකක් ගැඹුරු තැනක්. තරක් ගැඹුරු වුණාට සියලුම පුද්ගලයන්ට මනසක් තියෙන අයට කල්පනා කරලා තේරුම් ගන්න ඕන. මේක එකපාරටම Tamanට මේ හිතෙන් ඔය ඇහැ පිනවීම කන පිනවීම නාසය දිවකය මන පිනවීම කියන ඒවා එකපාරටම අත්තරින්න පුළුවන්කමකුත් නැහැ. ඒක තමයි පැවැත්ම. ඒක තමයි ජීවත් වීම. ඒක තමයි ආස්වාදනය. ඒක තමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ බලාපොරොත්තු අපේක්ෂාව. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු හේතුඵල ධර්මයේ දේශනා කළේ හේතුවක් පිටිපස සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. හේතුම් පටිච්ච සම්භූතං. සම්භූතං කිව්වේ සම්බන්ධයක් බිහි වෙනවා. මේ සම්බන්ධය තමයි අන්ධ ලෙස බිහි වෙලා අපිව බන්ධ කළා. මේ සංසාරයට බැඳ තබලා අපිව අමාරුවේ දාන්නේ අපහසුවට පත් කරන්නේ දුකට පත් කරන්නේ අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ කියන තත්වයන්ට පත් කරන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ සංසාරේ යම් කිසි කෙනෙක් දුක් විඳිනවා නම් මේ දුක නිර්මාණය කරන්නේ හදා දෙන්නේ අම්මා තාත්තා නෙමේ. හාමුදුරුවෝ නෙමේ. ගහකොළ නෙමේ. ආපෝ තේජෝ වායෝ පඨවි ශක්ති නෙමේ. මේ තමන් ආවට ඉන්න පුද්ගලයෝ මිත්‍රයෝ තරහකාරයෝ වෛරකාරයෝ ක්‍රෝධකාරයෝ නෙමේ. මේකට නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුව නිර්මාණකරු තමම්මයි. මේකයි තේරුම් ගත යුතු ධර්මය. මේක තේරුම් ගන්නා තාක්කල් තමන්ට මේ දුකෙන් මිදී නිදහස් වෙන්නට ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ දුකේ නිර්මාණකරු තමන්, මේ දුක නිසා දුක් විඳින්නේ තමන්, ඒ සතුටක් විඳින්නට කටයුතු කරන හැම අවස්ථාවකම අලුතෙන් යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි. ඒ නිසා සතුටක් අර සුවයක් සහනයක් අලුතෙන් විඳින්නට බලාපොරොත්තුවක් කැමැත්තක් අවශ්‍යතාවයක් ආස්වාදනයක් තියෙන හැම අවස්ථාවකම මේ දුක තමන්ම නිර්මාණය කරගන්න. එනිසා මේක මේ බාහිර පුද්ගලයෙකුට දෝෂාරෝපණය කළා පවරලා අරය නිසයි මට මේ දුක උනේ, මට මේ කරදරේ උනේ, මට මේ බාධාව උනේ කියලා හිතන එකම පෘථග්ජන ගතියක්. ඒ නිසා මේ තමන්මයි තමන්ගේ දුකේ නිර්මාතෘ. ඒ නිසා වෙන කාටවත් මේක පවරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේමයි තමන්ටමයි මේ දුකෙන් මිදී නිදහස් වෙන්නට මේ ධර්මය අහලා දැනගෙන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතේමයි උපදින්නේ. මේක තමන්ටමයි මේ භව නසන ධර්මය අහලා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අනුපාද නිරෝධයෙන් සමුදය නිරෝධ කරන්න පුළුවන්කම තියෙන. එමනනම් අනුසය න අනුසේති කියන තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මේ වචන දෙක ටිකක් ගැඹුරුයි. නමුත් තේරුම් ගන්න ඕන මේ අනුපාද වශයෙන් සමුදය නිරෝධ කළ යුතුයි, කළ හැකි. මේ සමුදය නිරෝධ කියන වචනේ ටිකක් ගැටලු සහගත, පැටලිලි සහගත තැනක්. සමුදය ඉපදුනොත් සමුදය ධම්මාවා භය ධම්මා. කාටවත් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක තේරුම් ගත්තේ නැත්නම් සමුදය උපදින්නට පෙර අනුපාද වශයෙන් සමුදය නොඋපදවා නිරෝධ කළ හැකි. උපතක් ලබන්නේ නැතුවම සම්බන්ධතාවයක් උපත ලැබීමයි සමුදය. ඒ සම්බන්ධතාවය අලුතෙන් නොඋපදවාම මේක අනුත්පාද වශයෙන් නිරෝධ කළ යුතුයි, කළ හැකි. එහෙම වුණොත් අනුසය උපදින්නේ නැහැ. අනුසය ඉපදුනේ නැත්නම් මේ සංසාර බැඳ බැම්මට බැඳෙන්නේ නැහැ. සමුදය උපදින්නේ නැහැ. සංකාර කරන්නේ නැහැ. විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. ඒ අනුව තමයි මේක තේරුම් අරගෙන අර ප්‍රඥාවෙන් මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේක වෙන කාටවත් පැවරිය හැකි දෙයක් නෙමේ. තමන් මේ විඳින දුක, මේ වේදනාව, මේ වේගය උපදින්නේ තමන්ගේ හිතේ. මේ වේදනාව උපදින්නේ තමන්ගේ හිතේ. මේ ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය බාහිර ලෝකේ කොහේවත් උපදින දෙයක් නෙමෙයි. මේක නවත්ත ගන්න පුළුවන් එකම පුද්ගලයා තමන්. මේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය ඉපදුනොත් සම්බන්ධතාවයක් ඇති වෙනවා, සමුදය උපදිනවා, සංකාර කරනවා, සංචේතනා පවත්වනවා, සංවට්ටයක් සකස් කරගෙන සංසාරයි කියලා මේ සංසාර ගමනට, රිය ගමනට යලි යලිත් බැඳිනවා. යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍ර අභිනන්දනි. අභිනන්දනයෙන්මයි, කැමැත්තෙන්මයි, ආසාවෙන්මයි මේ සමුදය බිහිකරගන්නේ අසුතවත් පෘථග්ජන පුද්ගලයා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ බණ අහන්නේ මෙන්න මේ භව නසන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදින්නේ වර්තමාන මොහොතේ. අතීතයට ගිය, අතීතයේ ඉපදුණු රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති, ඒවා ගති. අලුතෙන් උපදින දේ බව, ඊයේ ඉපදුණු දේ, දැන් විනාඩි 5කට ඉස්සෙල්ලා ඉපදුණු දේ, ඒවා ඇතුළට ගත්තා. අර අනුසය හැටියට උපද්දවාගෙන ආසය හැටියට ඇතුළට ගත්තා. ඒ ඇතුළට ගත්තේ අර අනුසය හැටියට ඉපදිලා ආසය හැටියට ඇතුළට ගත්ත දේ සමුදය හැටියට ඉපදිලා අර භව හැටියට ගති හැටියට ඇතුළට ගත්ත දේ අපිට දැන් වෙනස් කරන්න බෑ. ඒවා ගෙවිලා යන්න ඕන. සමුදය ධම්මා වා වය ධම්මා. හැබැයි මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ බොහොම හොඳට පිරිසිදුව හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. මේ සමුදය උපදින්නට පෙර නොඋපදවාම අනුසය උපදින්නට පෙර න අනුසේති කියන තත්වයෙන් අපි ඒවා අනුප්පාද නිරෝධයෙන් නවත්තන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ සඳහා දැනුමක් අවශ්‍යයි. ඒක තමයි පජානාති අභිඤ්ඤයං අභිඤ්ඤාතං පහතබ්බංච පහිනං භාවේ තබ්බංච භාවිතං කියලා මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව දේශනා කළේ. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ නිවන් දකින්නට නම් තමා කෙරෙහිම, තමා තුලින්ම තමාගේ අර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බොහොම පිරිසිදු දැනීමක් තියෙන්න ඕන. ඒක අහලම දැනගන්න ඕන. මේවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. දැන් ලෞතර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙර තිබුණා ඇසූ ධර්මයක්. ඒවා සුතේසු ධම්මේ. ඒවා සුතේසු. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අලුතෙන් දේශනා කරපු දේ අනනුසුතේසු ධම්මේසු. ඒවා සුතේසු ධම්මේසු නෙමේ. දැන් ඒ වගේමයි යම්කිසි පින්වතෙක් මෙතෙන්ට ඇවිල්ලා මේ අහන්නේ, මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ, මේ අනුගමනය කළ යුතුයි කියලා දැනගන්න ඕන මේ අනනුසුතේසු ධම්මේසු. ඒ ඉස්සෙල්ලත් අපි අහපු දේ නිවනට උපකාර වුණා නම් නිවන් දකින්න ඕන. අර සුතේසු ධම්මේසු, එහෙම නැත්නම් අපි මෙතෙක්කල් කරපු ඔය භාවනා කිරීම, සිල් සමාදන් වීම, දාන දීම, පින්කම් කිරීම, තව නොයෙකුත් දේවල්, ඒවා සුතේසු ධම්මේසු. ඒවා කරගෙන යනකොට මේ නිවන් මඟ විවෘත වෙනවා නම් විවෘත වෙන්න ඕන. නමුත් විවෘත වුණේ නැහැ. ඒකට හේතුව ඒක යම් අඩුවක්, පාඩුවක්, වැරද්දක් තියෙන නිසායි. ඒ නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නේ එදා සම්මතයෙන් සම්ප්‍රදායෙන් අර බ්‍රහ්මජාල සූත්‍රයේ තිබුණු ආගම් 64කම තිබුණු දේ සුතේසු ධම්මේසු. මිනිසු කවුරුත් ඇහුවා. මිනිසු ඒ පාර අනුගමනය කළා. ඒ මග ගියා. ගිහිල්ලා අර බ්‍රහ්ම දැලට, ඔය බ්‍රහ්මත්වය නැමැති දැලට හිර වුණා. අර අසඤ්ඤ තලයට ගියා. අර අක්කන සූත්‍රයේ තියෙන මේ දීඝායුක දේව දීඝායුස දේවනිකායන් අක්කනෝ අසමයෝ. එවන් නිවන් දකින්නට සුදුසු තැන් නෙමේ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා, එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් මේ ධර්මය අලුතෙන් දේශනා කරනවා නම් මේ දේශනා කරන දේ අර එදා තිබුණු සමාදන් වුණ සීලයෙන් වෙනස් එකක්. එදා තිබුණු අර ක්‍රමය, අර භාවනා ක්‍රමයෙන් වෙනස් භාවනාව. එදා තිබුණු අර පින්කම් කිරීම ඊට වඩා වෙනස් ආකාරයට කුසලයක් බවට පත් කරගන්න ඕන. ඒ වගේම ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු දේශනාව ඒ පදවැල් අදත් පාවිච්චි කරලා මේ පැවැත්ම පවත්වාගෙන යෑමට අර දෙව් මිනිස් සැප රජ සැප ලබන්නට අපායෙන් බේරෙන්නට කරන ක්‍රියාවලියක් තියෙනවා. එනිසා ඒ අපායෙන් බේරීම හෝ රජ සැප සිටු සැප දෙව් සැප බ්‍රහ්ම සැප ලැබීම හෝ බෝසත් පෙරුම් පිරීම හෝ නිවන නෙමේ, නිවන වැහෙන දෙයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. එනිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ සීලේ ත්‍රිපරිවට්ටයක් විග්‍රහ කරලා අර පරියාපන්න අපරියාපන්න පරාමට්ට අපරාමට්ට උපසම්පන්න අනුපසම්පන්න හැටියට පටිපස්සති හැටියට සීල විග්‍රහයක් කරනවා. මම මේක දැන් විග්‍රහ කරන්න යන්නේ මොකෝ සීලේ ත්‍රිපරිවට්ටයම විග්‍රහ කරලා තියෙන නිසා. දැන් මේ සීලය සංවර සීලය විය යුතුයි. සමාදන් වන සීලයක් පමණක් නෙමෙයි. සමාදන් වන සීලය නරක නෑ. ඒක යහපත් මොකටද? පැවැත්මට. පැවැත්ම හොඳින් යහපත්සේ පාත්ලගෙන යන්න අර චාරිත්‍ර වාදිත්‍ර සමාදන් වන සීලය උපකාර වෙනවා. නමුත් නිවනට මේ චාරිත්‍ර වාරිත්‍ර සම්මත සමාදන් වන සීලය ප්‍රමාණවත් නෑ. එතෙන්දි සංවරට්ටේන සීලම්. මේ ඉන්ද්‍රියය සංවර කරගන්න ඕන, සිව්පස්සේ සංවරත්වයෙන් භාවිතා කරන්න ඕන, ප්‍රාතිමොක්ක සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය, සතර සංවරය සීලේ පිහිටා කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ භාවනාවත් අද සම්මතයෙන් සමත භාවනාවක් හැටියට තියෙනවා. කසින පිරියම් කිරීම සමත භාවනාව භාවනාවන් තියෙනවා. නමුත් බුදුහාමුදුරුව මේක වෙනස් කළා. එනිසා බුදුහාමුදුරන්ගේ භාවනාව මේ අනුස්සති විපස්සනා භාවනාව. අනුස්සන අනුපස්සනා විපස්සනා අනුස්සති භාවනාව. එදා බුදුහාමුදුරුව බුදු වෙන්නට පෙර මේ අනුස්සති භාවනාවක් අනුපස්සනා භාවනාවක් විපස්සනා භාවනාවක් ලෝකෙ කොහෙවත් තිබුණේ නැහැ. හැබැයි සම්මත භාවනාව, ප්‍රාණයාම භාවනාව, ආනපාන අර ප්‍රාණයාම සම්මත භාවනාව තිබුණා. දැන් අර බෝසත්තුමා දැන් ඔය බුද්ධ චරිතයේ තියෙනවා යම් අර වක්මඟුල දවසේ සමත භාවනාවක් කරා කියලා. ඒක බැරි වෙලාවක් ඒක සුතේ සුදම්මේසු. ඒක එදා තිබුණ දෙයක්. එදා බොහෝ අය රටේ හිටිය ධ්‍යානලාභීන්, අභිඥාලාභීන්, අනාර්ය ධ්‍යානලාභීන්. නමුත් ඒක නිවනට උපකාර වන ධ්‍යානයක් හෝ භාවනාවක් හෝ පිළිවෙතක් හෝ ප්‍රතිපදාවක් හෝ වුණේ නැහැ. ඒ නිසයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ භාවනාව අලුතෙන් විග්‍රහ කළේ සමත විපස්සනා හැටියට, යුග නද්ධ හැටියට, ධම්ම උද්දච්ච විග්ගහිත මානසං හැටියට බුදුහාමුදුරුව මේ භාවනාව අලුතෙන් විග්‍රහ කළා. එදා ඒ තිබුණු භාවනාවම අලුතෙන් විග්‍රහ නොකර බුබ්බේ අනනුසුතේසු ධම්මයක් නොවි විග්‍රහ කළා නම් ඒ බුදු කෙනෙක් නෙමෙයි. එහෙනම් බුදු කෙනෙක් බුදු වෙලා වැඩක් නැහැ. අලුතෙන් හොයාගත්ත දෙයක් නැහැ. අලුතෙන් කියා දුන්න දෙයක් නැහැ. අලුතෙන් තේරුම් කරලා දුන්න දෙයක් නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු වචනම කල්යත්ම බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 550ක් 600ක් යනකොට ඔය සීල සමාධි ප්‍රඥා සියලු දේ නැවතත් අර නිවන් මඟ වැහෙන ආකාරයට, පැවැත්ම පාත්වගෙන යන ආකාරයට වෙනස් වුණා, වෙනස් කරගත්තා, ඒක ආගමක් බවට පත් වුණා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු සංවර සංසිඳීම සම්මා අද බුද්ධාගමේ තියෙන සම්මා. නමුත් ඒ බුදුහාමුදුරුව කියපු සම්මා අංග 8 නෙමේ, එහෙම නැත්නම් දසාංගයේ සමන්නාගතෝ අද බුද්ධාගමේ නැහැ. ඒවා ඒ වගේම සීල භාවනා මේ සම්මා අංග මේ ආදී කොට ඇත්තා වූ සියලුම දේ පද පරම ලෙස මේ පැවැත්ම සකස් කරගන්නට පැවැත්ම හොඳින් ගෙනියන්නට උපකාර වන ආකාරයට අද වෙනස් කරගන්න. අද බුද්ධාගමේ තියෙනවා සම්මා අංග 8ක්ම. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි 8ම තියෙනවා. හැබැයි ඒවා බුදුහාමුදුරුව පැහැදිලිවම දේශනා කළා. එදා තිබුණ හිඳයි දේශනා කළේ ආගම්වල මේ සම්මාංගට ලෞකික වශයෙන් තිබුණා. බුදුහාමුදුරුව මහා චත්තාරීසක සූත්‍රයේ දේශනා කළා මේ ලෞකික සම්මාංගටක් තියෙනවා. ඒවා පුණ්‍ය භාගියා, උපදී විපක්කා, ඒ වගේම අනාසව ආසව. ඒවා නිවනට උපකාර වන දේවල් නෙමේ. අද බුද්ධාගමේ තියෙන ආර්යසංගික මාර්ගය කියලා මේ ප්‍රකාශ කරන දේ හොඳ යහපත් නිවැරදි පැවැත්මක් දිගටම පවත්වාගෙන යන්න උපකාර වෙනවා. නමුත් පැවැත්ම තුළ නිවනක් නැහැ, නිවනේ පැවැත්මක් නැහැ. පැවැත්ම තුළයි දුක තියෙන්නේ. එමනම් කොයි වෙලාවෙ හෝ අර මහගෙදරට අපායට යන්නට දුකටපත් වෙන්නට මේ ලෞකික අංග, ලෞකික සීලය, ලෞකික භාවනාව, ලෞකික සම්මාංග සියලු දේ උපකාර වෙනවා. ඒවා අහලා තිබුණේ නැහැ. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 550-600ක් විතර යනකොට මේ සම්මාංග, මේ සංවර සීලය, මේ සංකේන පදේ පවා සන්දේශේති, සමාධිපේති, සමුච්ඡේදේති, සමභාන්සේති කියන මේ බුද්ධ ඥාන පද හතර පවා අර සම්තිට්ඨති, සම්නිසීදති, ඒකෝදි හොති, සමාධියති කියන මේ බුද්ධ ඥාන පද හතර පවා යටපත් වෙලා වචන හතර තියෙනවා. අර්ථ වෙනස් වුණා, ලෞකිකත්වයට හැර වුණා, නිවන වහන ආකාරයට පරිවර්තනය වුණා. ඒ නිසා මේ සියලු දේ මේ බුද්ධ වචන යම් ආකාරයට අට ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට මේ නිවනට උපකාර වන ආකාරයට, බව උදුරා දමන්නට හේතු වන ආකාරයට අපි ප්‍රකාශ කළ යුතුයි, පැහැදිලි කළ යුතුයි. ඒ අනුවයි මේ සුතමේ ඥානය ලබන්න පුළුවන්. සුත්තාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥානය ලබන්න. දැන් ආගමට අනුව තියන්නේ දාන, සීල, භාවනා. නමුත් බුද්ධ දේශනාවට අනුව අපි සීල, සමාධි, ප්‍රඥා කියලා කියනවා. නමුත් කිව්වට බුද්ධ දේශනාවට අනුව ප්‍රඥාව මූලික විය යුතුයි. අර චක්කුං උදපාදි නූනොත් ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි එන්නේ නැහැ. ඒ නිසා භාවනා කළා හෝ වෙනත් ක්‍රමයකට හෝ මේ උපකාර වන්නා වූ අර සුත්තාන සංවරේ පඤ්ඤා කියන තත්වය මතු වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ දේශනාවට අනුව මනසක් තියෙන මිනිහෙකුගේ මේ ප්‍රඥාව මේ යථාවාදී තථාකාරී බව, තථාවාදී යථාකාරී බව මතු කරන්න ඕන. ඒකයි කිව්වේ දහම් ඇස පහදා ගන්න ඕන කිව්වේ. ධම්ම චක්කුන් උදපාදි කිව්වේ චක්කු කරණී වලින් පටන් ගත්තේ ඒ නිසයි. එහෙම මිසක භාවනා කරලා පමණක්, භාවනාවෙන් පමණක් ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්නත් පුළුවන්, මඟපල ලබන්න ක්‍රමයක් බුද්ධ දේශනාවේ බුද්ධ ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ නැහැ, ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා සියලුම පින්වතුන් තේරුම් ගන්න ඕන මේ ගෞතම බුද්ධ ශාසනය තුල බුදුහාමුදුරුව හිටිය කාලෙත්, බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙත්, අදත් හෙටත් මේ බුද්ධ ශාසනය තියෙන කාලයක් තුල යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පණ පිහිටවන්න, සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට, සම්මා දිට්ඨියට පත් වෙන්නට පුළුවන් වෙන්නේ බණ අහලාමයි. භාවනා කරලා එහෙම ඒක පටන් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ කියන්න ඕන, දේශනා කරන්න. හැබැයි අද ලංකාවේ ප්‍රායෝගිකව භාවනා මධ්‍යස්ථාන 300-400 ගානක් තියෙනවා. හැම තැනකම බණ නැතුව භාවනා කරනවා. භව නසන ධර්මය කියා දෙන්න නොදැන භාවනාවට විතරක් කර්මස්ථාන දෙනවා. එතනින් යහපතක් තියෙනවා නම් ඥානයක් අභිඥාවක් ලබන්න පුළුවන්කම තියෙනවා. මන් නැති කියන්නේ හැබැයි මගඵල ලබන්නට එතන බෑ. බෞද්ධයෙක් වුණාම ඒකායන පරමාර්ථය මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වන මේ නිබ්බාන කියන තත්වයට මේ බැමි තුනෙන් නිදහස් වීම. මේ බැමි තුනක් තියෙනවා, රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. ඔය රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම වර්තමාන මොහොතේදී තමා විසින් තමා තුලින් තමා විසින් නිර්මාණය කරන, සකස් කරලා ප්‍රභවය කරගන්නා දෙයක්. ඒ නිසා මේ අතීත බැමි දිගින් දිගටම පවත්වාගෙන ඉන්නේ වර්තමානයේ තුල. මේ බැමි දිගටම අර ගොත ගොතා අර ඥානාම ගොත්තන් නජීරති කියන ගොත ගොතා මේ රාග ද්වේෂ මොහ බැමි තුන ගොත ගොතා පවත්වාගෙන ඉන නිසායි. ඒ නිසා తాවකාලිකව රාගය ද්වේෂය తాවකාලිකව පැලස්තර පිළියමක් හැටියට යටපත් කරන ක්‍රමයක් තියෙනවා ආගම්වල භාවනාවේ. නමුත් බුද්ධ දේශනාවේ මේ පැලස්තර පිළියමක් අනුදැන වදාලේ නැහැ, නිර්දේශ කළේ නැහැ. මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිවම කිව්වා, සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ක දෝමනස්ස අත්තංගමාය ඥානස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. මේ සියලු ප්‍රතිඵල මහාඵල මහානිසංස නොලැබෙනවා නම් ඒක බුදු දහම නෙමෙයි, ඒක ආගමක්. ඒ ආගමෙත් ඔය වචනමයි පාවිච්චි කරන්නේ. නමුත් සතර ඇතිපට්ඨානය වඩන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ, භාවනාවක් කෙරෙන්නේ නැහැ, සංවර සීලයක් රකින්නේ නැහැ. සීලය කියලා සමාදන් වෙනවා, භාවනාව කියලා දෙයක් කරනවා, ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙයක් කියලා දෙයක් තියෙනවා, මෛත්‍රී භාවනාව කියලා දෙයක් තියෙනවා, පිළිකුල් භාවනාව කියලා දෙයක් තියෙනවා. ඒවා ආගමේ තියෙනවා. නමුත් ඒවා මේ නිවන් මඟ, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට ඥායස්ස අධිගමය නිබ්බානස්ස සච්චිකිරියාය කියන තත්වයට පත්වෙන්නට උපකාර වන්නා වූ සතර සතිපට්ඨානය පටන්ගෙන අර සම්මප්පදාන, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තපොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන ඒවන්නේ. මේ සම්මා ඥාන, සම්මා විමුක්තිය කියන නවාංගයේ දසංගයේ සමන්නාගතෝ කියන තත්වයට පත්වෙන ක්‍රමයක් විදියක් නෙමෙයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේක තමන්ගේ හිතෙන් තමන් කරගන්න ඕන දෙයක්. තමන්ගේ නිවන තමන් විවෘත කරගන්න ඕන, තමන් බණ අහන්න ඕන, භව නසන ක්‍රමය අහන්න ඕන, මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව තේරුම් ගන්න ඕන. රාග භව, ද්වේෂ භව, මෝහ භව තේරුම් නොගන්නා තාක්කල් පංචස්කන්ධය උපාදානය කරගන්නවා. ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා, නිවන වැහෙනවා, පැවැත්ම පවත්වාගෙන යනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය යම් තාක්කල් යම් තාක් දුරට තේරුම් ගත්තොත් මේ පැයක් පමණ කාලෙකින් මේක පිළිබඳව විග්‍රහ කරන්න බැරි නිසා තමා අපි මේ පැය 20 ගණනකට මේ භාවනා වැඩසටහනක් කරලා දවස් 7ක් තුල මේ සියලු මාර්ගය පාර පිළිවෙත පරියාප්ති ධර්මය ත්‍රිපිටකයට අනුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් නිර්මල බුද්ධ ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව පින්වතුන්ට විග්‍රහ කරලා මේ මග පාර විවෘත කරන්න උත්සාහ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දි එකම දේ තමා බණ අහන්නේ නැතුව, බණ නැතුව භාවනා හෝ සීල සමාදන් වීම හෝ සම්මාංග සංවර සංසිඳීම සම්මා කිසිම පියවරක් පූර්ණය කරගන්න බෑ ආගමකින් ධර්මයෙන් මිසක. එනිසා ධර්මයේ විතරයි බණ තියෙන්නේ, ආගමේ තියෙන්නේ බහ. බහ කියන්නේ බව හදන, පැවැත්ම යහපත්සේ හොඳසේ අර දෙව් මිනිස් රජ සැප, සිතු සැප, බෝසත් සැප සඳහා පිරුම් පුරණය අර පැවැත්ම පාත්තාගෙන යනවා. නමුත් මේ නියම නිවනට මඟ බව නසන ක්‍රමය සමුච්ඡේද වශයෙන් සමුග්ගාත වශයෙන් තමන්ගේ හිතේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අනුපාද වශයෙන් නිරෝධ කිරීම අනුසය නොඋපදවා සිටීම. මේක තේරුම් ගැනීම තමා බණ අහලා කරන්න ඕන. මේ බණ අහලා ධර්මය තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ සියලු පින්වතුන්ට මේ බණ අහලා ඊට පස්සේ තමා සංවරත්වයට පත් වෙලා ඊටම තමා සිඳවලා සම්මා කියන අංග පූර්ණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනාව පළවෙනි පියවරනේ මේ බණ ඇසීම පළවෙනි පියවර බව. සුත්තාන සංවරේ පඤ්ඤා සීලමය ඥානයේ උද්ඥානවලේ පළවෙනි එක. ඊට පස්සේ අර භාවනා කරලා භාවනාවේ පඤ්ඤා මේ චින්තාමය පඤ්ඤා ඇති කරගත යුත්තේ. මේක හොඳට තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට මේ මාර්ගය මේ පිළිවෙත මේ පරියාප්ති ධර්මය තේරුම් ගන්නට පුළුවන් වෙනවා. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාවක් තියෙනවා ඕනෑම පින්වතෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් විමසා අහන්න. ඒ වගේම ඒ ප්‍රශ්නේ අහන්න නොලැබුණොත් ලිඛිතව ඉදිරිපත් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ ලිඛිතව ඉදිරිපත් කරන ප්‍රශ්න අපි හවස් අඩුවේ අවස 12:45 ඉඳන් ඒ ප්‍රශ්න අවසන් වනතුරු ඒ ප්‍රශ්නවලට මේ ත්‍රිපිටකයට අදාළව බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ධර්මයට අදාළව ඒව සාකච්ඡා කරන්න පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. මොකද්ද දැන් මෙහෙමයි, එහෙම එකක් නෑ. ඒක ජෛනාගමේ තියෙනවා, නමුත් ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. ඒක එක එක මිනිස්සු මේ ධර්මය විකෘති කරන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයත් මේ විදිහට කියනවා. මහායානාගමෙත් ඔය සමාව ගැනීම තියෙනවා. දැන් ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවනේ පව් සමාව කර ගැනීමක්. මේක ඊට වඩා වෙනස්. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලිව බොහෝ සූත්‍රවල ප්‍රකාශ කරලා තියෙනවා ආර්යෝපාදයක් කරගත්තොත් මොකද වෙන්නේ? නිවන වැහිනවා. කාගේ නිවනද වැහින්නේ? ආර්යෝපාදික. මේ ආර්යෝපාදයෙන් මිදෙන්න, මේ ආර්යෝපාදයෙන් අපි නිදහස් වෙන්න මොකද කරන්න ඕන? මම කයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන්, සිටිවිල්ලෙන් කරානම් යම් ආර්යයන් වහන්සේ කෙනෙකුට අපවාදයක්, ධර්මයට අපවාදයක්. සංඝවේද සූත්‍රයේ මොකටද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? ඈ, මේකට. ඉතින් දැන් අහන්න, සංඝවේද සූත්‍රයත් මේ මහායානික නිකායේ ජෛනාගමේ තියෙනවද කියලා. ජෛනාගමේ යම් යම් දේවල් තිබුණා, සමාව ගැනීම ජෛනාගමේ තිබුණා, නැත්ති නෑ. හැබැයි මේ සමාව ගැනීම ඊට වඩා හුඟක් වෙනස්. දැන් අපි කල්පනා කරමු, දැන් මේ ජීවිත කාලය තුල තමන්ගේ අම්මට තාත්තට මේ ධර්ම මාර්ගයේ වහන කරුණක් හේතුවක් තමන් කරලා තියෙනවා මොකක් හරි. එහෙමනම් මොකද කරන්න ඕන? ඒකටත් සමාව ගන්න ඕන. සමාව අරගත්තට විතරක් හරියන්නේ නැහැ. ඒ අම්මව තාත්තට තවත් තව ධර්මාර්ගයට යොමු කරන්න ඕන. ඒකයි මේ කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කම්මේ බන්තේ බුරි පඤ්චරතාගත. අච්ඡං කම්මේ ධම්මේ අච්ඡං කම්මේ සංඝ කිව්වේ ඒකයි. ඒ නිසා දැන් මේ ආනන්තරිය පාප කර්ම පහක් තියෙනවා. ඊළඟට තියෙන බලවත්ම කර්මය මොකද්ද? ආවරණය මොකද්ද? කම්මාවරණය මොකද්ද? නිවන වැහෙන එක මොකද්ද? තමන්ගේ ආර්යෝපවාදය. ඉතින් ආර්යෝපවාදයෙන් ආර්යයන් වහන්සේ කෙනෙකුට දැන් මේ මේක මෙන්න මෙහෙම පොඩි වරදක් වෙලා තියෙනවා. දැන් අද ආර්යෝපවාදය කියන එක වැරදි විදිහට තේරුම් අරගෙන තියෙනවා. අරිය ධර්මය විකුත්ති කළොත් වැහුවොත් අනුන්ට මග වැහෙන විදිහට අරිය ධර්මය අනරිය විදිහට ප්‍රකාශ කළොත් ධර්මයට විනාශයක් වෙනසක් කළොත් ඒක ආනන්තරිය පාප කර්මයක් වෙනවා. ආර්යයන් වහන්සේ කෙනෙකුට ආර්ය මාර්ගයේ යන කෙනෙකුට පාර වැහුවොත් විරුද්ධතා දැක්වුවොත් එකට එක කළොත් ද්වේෂ වෛරය කළොත් මොකද වෙන්නේ? ඒක තමන්ගේ නිවන වැහෙනවා. මේක හේතුඵල ධර්මයට අදාළව බලන්න ඕන. ඒ නිසා ජෛනාගමේ කිව්වයි කියලා ඔය ඕන කෙනෙක් කියන්න පුළුවන්. කමන්නේ ඕක කියන්නේ ඇත්ත කියන්නේ ජෛනාගමෙත් ඒක තිබුණ වෙන්න පුළුවන්. නමුත් මේක බුද්ධ දේශනාවේ දැන් කවුරුත් දන්නවා මේ ආර්යෝපාදයක් කළොත් කරගන්න විනාශය. ඉතින් ඒ ආර්යෝපාදයෙන් වෙරෙන්නත් ක්‍රමයක් තියෙනවා. නිසා වියදමක් යන්නේ කමන්න ජෛනාගමේ තීචාය මේ බුද්ධ ධර්මයේ තියෙනවා. සමාව ගැනීම තියෙනවා. දැන් ඕක මේ පෘථග්ජන මිනිස්සු මේක තව නොයෙකුත් ආකාරයට මේ මිනිස්සුන්ගේ නිවන වහන්න නොයෙකුත් දේවල් මේ ධර්මයේ මතුවෙනකොට මේ ධර්මයේ වගේ ඔය වචන මාර්ගන ධර්මයේ වහන්න මිනිසුන්ගේ නිවන වහන්න තව නොයෙකුත් මිනිසු නොයෙකුත් ආකාර ක්‍රියාකාරකම් කරනවා. දැන් බොහෝ අය මේ අනුන්ගේ නිවන වහන්න අමුතුම මිත්‍ර ලීලාවකින් ඇහිලා වංචක ධර්ම විදිහට ඉදිරිපත් කරනවා. මේ මෙතෙන්ට මේන සමහර පුද්ගලයෝ කියනවා ඔයා මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන කාලෙක නිවන් දකින්න මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ශාසනය තමා ඔයාට නිවන් දකින්න පුළුවන්. මෙහෙම කියන අයත් ඉන්නවා. මෙහෙම පෙන්නලා කියන අයත් ඉන්නවා. මෙතෙන්ටම ඇහිලා මේ බණ මහලා මෙතෙන්ට මේ නායව වැරදි පාරවල් වලට ගෙනියන මිනිසුත් ඉන්නවා. නමුත් කාටද කියන්න පුළුවන් හොඳට තේරුම් ගන්න මෛත්‍රී බුදුහාමුදුරුව බුදු වෙන කාලෙක ඔය එක්කෙනෙක්වත් කාටද ධාතිකයේ තියෙන මිනිහෙක් හැටියට උපදෙයි කියලා? මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබෙයි කියලා? මේ මධ්‍ය මණ්ඩලයේම උපදෙයි කියලා? ඒක සාතිකයක් නැහැ. ඒ නිසා අපි අද කරන්න ඕන සියලුම දේවල් මේ නිවනට අවශ්‍ය සියලුම දේවල් කතං කරණීයන් හැටියට කරන්න ඕන. තේරුම් ගන්න ඕන. මේක බණ අහන්න නැතුව කළ යුතු දේ තේරුම් ගන්න බෑ. දැනගන්න බෑ. අහගන්න බෑ. ඒ නිසා මේක විවෘත වෙනකොට ධර්මය විවෘත වෙනකොට තමයි මේකට බාධා එන්නේ. දැන් අර ගෙඩි තියෙන ගහටනේ කොල්ල පොළු ගහන්නේ ගෑනු කෙකි දාලා අදින්නේ තව නොයෙකුත් සත්තු එහෙම ඇහිලා හොල්ලන්නේ කන්නේ බාධා කරන්නේ. ගෙඩි නැති ගස්වලට ඔය කවුරුවත් යන්නේ. ඒක නිසා අර ආගමට වැඩක් නැති ඒවට කවුරුවක්වත් යන්නේ. ඔය හායි හායි කියලා සාදු සාදු කියලා ඒවා අනුමත කරනවා. ඒක ධර්මතාවය. ඒකත් නියම ධර්මයක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ මතුවීමත් සමග ඔයට විරුද්ධ කාර්යෝ මේවා විරුද්ධ වෙන දේවල් මේ මිනිසු නොයෙකුත් ආකාරයට මේක විකෘති කරලා නිවන වහන්න ඒ අයගේ නිවන වහනවා අනික් අයගේ නිවන වහන්න උත්සාහ කරන වංචක ධර්ම කරන මිනිස්සු ඉන්නවා. ලෝක එහෙම තමයි ස්වභාවය. ඔව් 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 වෙන වෙන අලුත් අලුත් දේවල් අලුත් අලුත් විදිහට කියන එක තමයි තියෙන්නේ. ඔය ඒගොල්ලන් කියන ඒවා මෙතන කියන්න එන්න එපා. ඒවත් අහගන්න. නමුත් හේතුඵල ධර්මයට බහ ගලපා බලන්න ආතාපි සම්පජානෝ සතිමා ණය විනයට බලලා හොඳනම් පිළිගන්න නැත්නම් අත්තරින් එච්චර. උත්තර දෙන්නේ මොකටද? නිශ්ශබ්දව ඉන්න. අතක් ආවචරයි මේක. මේක තත්ත්ව විචාර දැන් උත්තර දෙන්නේ ඒවා පරාජය කරන්න හරි ඔයා ජය ගන්න හරි ඕකෙන් වැඩක් නැහැ. ඕක ඕක නවත්තන්න හාම් කියලා නිකන් ඉන්න. ඒ අය නොමග යනවා නම් අපිට ඒ අයව නවත්තන්න බෑ. වළක්වන්න බෑ. ඒ අය යන පාරේ ඒ අය ගියාවේ තමන් යන පාරේ තමන් වෙන තමන්ගේ වැඩේ කරගන්නවා මිසක් ඒ අයගේ ඒ අදහස් වලට අපි ගැළපෙන්නේපා මේක හොඳ නැත්නම් මේක වැරදි නම් මේක තේරුම් ගන්න බැරි නම් මේකෙ නුන් නිකන් ඉන්න ඒකත් ප්‍රශ්නයක් නෑ. හොඳයි එහෙනම්.
මම මේ නිව්සීලන්තේ කතා කරන්නේ දැන් මම මාස 6ක් විතර ඉඳලා ගොවන්සිට බණ අහන්නවා. ඉතින් අපිට අපට විතර නේ තවත් අපේ ආදී ගොඩකුත් අහනවා. අපිට තියෙන පුංචි අපහසුතාවයක් තමයි ගොවන්සි කියන බණ අපි ගොඩක් නාට තුන් හතර පාරක් අහනවා. මේ තුන් හතර පාරක් ඇහුවත් සමහර අවස්ථාවලදී හරි අපහසුයි මේ හරිය තේරුම් ගන්න. ඉතින් අපි හිතනවා වහන්සේ ළඟ ඉන්න තවත් ස්වාමීන් මාර්ගයේ වහන්සේ ප්‍රකාශ කරාට පස්සේ ආපහු සිංහල භාෂාවකට පරිවර්තනයක් සාමාන්‍ය දල වශයෙන් පරිවර්තනයක්වත් කළා දෙනවා අපිට ඊට වඩා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ වහන්සේ ගොඩාක් වචන පාවිච්චි කරා. අපි හිතනවා වහන්සේ අපහසුතාවයක් ඒකටත් යම් කිසි සාහනයක් කියලා හිතනවා මේ විදිහට තවත් ස්වාමීන් වහන්සේ කලං කරගෙන හෝ මේක අපිට මේ ට්‍රාන්ස්ලිටි කියන්නේ පරිවර්තනයක් කරලා දෙන්න. මේක අපි
ඔව් මට ওই මහත්මයා කියන ප්‍රශ්නේ හොඳට තේරුණා. මේ දැන් මෙහෙම එකක් තියෙනවා. මේ චක්කුං උදපාදි ඥානං උදපාදි මේ දහම් ඇස පහදවා ගන්නට නම් යම් ආකාරයක මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඥානය විග්‍රහ කරන නානත්වය විග්‍රහ කරන මේ ධර්මය අහන්න ඕන. මේ ධර්මය වැහිලා තියෙන්නේ මේ පාරිභාෂික ශබ්ද වලින්මයි වචන වලින්මයි නිවන වැහුවේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලෙත් මේ රටේ මේ ලෝකේ භාෂා තිබුණා. සංස්කෘත භාෂාව වෛදික ඡන්දස් භාෂාව තිබුණා භාවිතේ. මිනිසු භාවිතී කළා. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් මේ ධර්මය භාවිතා කරන පාරිභාෂික භාෂාවකින් පාර්ථාගෙන යෑම අනුදැන වදාලේ නෑ. එනිසා මාගදී භාෂාව කොහෙවත් ලෝකේ භාවිතයේ තිබුණු දෙයක් නෙමේ. හැබැයි ඒක සියලු බුදුවරුන් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මේ දේශනා කරපු ධර්මය පැහැදිලි කරන්න පාත්වගෙන යන්න තේරුම් කරන්න තේරුම් ගත්ත ධර්මයක් පාත්වගත්ත. එනිසා මම සමහර විටක මේක පුළුවන් තරම් මේ මාගදී භාෂාවට ළඟම භාෂාව තමයි හෙළබස. සිංහල කියලා අපි කිව්වට ඒක හෙළබස. ඒ හෙළබසෙන් අතීතේ හෙළාටුවා සීහෙළට්ට කතා මහාට්ට කතා ලියලා තිබුණා. මේව තිබුණු භාෂාවත් මේ මාගදී භාෂාවට බොහොම කිට්ටුයි. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕන මේ වාණිජ භාෂාවලින් මිදී නිදහස් වෙලා සංකීර්ණ සුංගාරාත්මක භාෂාවලින් මිදී නිදහස් වෙලා නියම නිවැරදි මාගදී භාෂාවට කිට්ටු පැරණි හෙළ භාෂාවෙන් මේක තේරුම් ගන්න. බැරි වෙලාවත් අපි පරිවර්තනය කරන්න ගියා නම් වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න ගියා නම් මේක පදපරම විදිහට අර ත්‍රිපිටකයේ පරිවර්තකයන්ට සිදු මහ විනාශය වරද නැවත සිදු වෙනවා. ඉතින් ඒක නිසා මේක එහෙම වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න පුළුවන් කමක් නැහැ. අනිපර්මයේ ධර්මයේ සියලු දේ පරිවර්තනය කරලා සියලු දේ අහගෙන සියලු දේ දැනගන්න දෙයක් නෙමේ තියෙන්නේ. තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ක්‍රියාත්මක වන ප්‍රභවය වෙන නිර්මාණය වෙන අර පජානාති මේක අභිඤ්ඤයං භාවේතබ්බංච පහතබ්බංච තේරුම් ගැනීම. ඒ නිසා මේ සියලු දේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාරවන ආකාරයටම මේ මාර්ගදී භාෂාවෙන් යම් යම් දේවල් විග්‍රහ කරන්න විස්තර කරන්න සිද්ධ වෙනවා. ඒ සිදුවීම යම් යම් අයට මේ අපහසු වගේ තේරෙන්න පුළුවන්. ඒකට හේතුව කම්මාවරණයක් තියෙනවා. ඒකට හේතුව සමංගයර ධර්මඥානය උබ්බේතගත පුඤ්ඤතා ශක්තිය යම් ආකාරයකට පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් මේක දැන් පුද්ගලයෝ තුන් කොටසක් නෙමෙයි හතර කොටසක් ඉන්නවා. උග්ගටිතඤ්ඤ විපචිතඤ්ඤ නෙය්‍ය පදපරම. අර උග්ගටිතඤ්ඤ පුද්ගලයාට මේ මම මාර්ගදී භාෂාවෙන් කියන මේ භව නසන මේ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ ණය මිදී නිදහස් වන විනය්‍ය ධර්මය එකපාරක් ගැව්වත් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ හැම කෙනෙකුටම මේ උග්ගටිතඤ්ඤ වෙන්න බෑ. ඊට පස්සේ තව පුද්ගලයෝ කොටසක් ඉන්නවා හතර පස්සරයක් මේක නැවත නැවත අර සුතං සුසුතං බහුසුතං සුත දර වුණාම විචතා පරිචිතා මනසිකර උත්සාහ කරන්න පුළුවන් වෙන පිටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා නෙය්‍ය කියලා. නෙය්‍ය පුද්ගලයාට අර උග්ගටිතඤ්ඤ හෝ විපචිතඤ්ඤ හෝ පුද්ගලයාට වගේ එකපාරක් දෙකක් තුනක් හතරක් ඇහුවට මේක එකපාරට තේරුම් ගන්න බෑ. නමුත් ඒ පුද්ගලයාටත් සමහර විට නැවත නැවත අහනකොට නැවත නැවත මේ වචනවල අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්නකොට මේ භාෂිතයට එනකොට බුද්ධ භාෂිතයට එනෙය පුද්ගලයාටත් මේ ධර්මය ක්‍රමානුකූලව අර යථා භූත ඥාන දර්ශනය තමා තුළින් තමන්ට අර පජානාති අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච පහතබ්බංච තේරුම් ගන්න වෙනවා. තේරුම් යනවා. ඒ අනුව මේක මේ කාගේවත් වරදක් හැටියට සලකන්න එපා. තමන්ම තමන් දන්නේ උග්ගටිතඤ්ඤද විපචිතඤ්ඤද නෙය්‍යද එහෙම නැත්නම් පදපරමද කියලා. පදපරම පුද්ගලයොත් ඉන්න පුළුවන්. පදපරම පුද්ගලයාට මේක මුගක් අහනකම් තේරුම් ගන්න බැහැ. බෑ පදපරම පුද්ගලයාටත් නිවන් දකින්න බැරි කමක් නැහැ මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ. හැබැයි ඒ අය ධර්මය තේරුම් ගන්න උත්සාහයක් දරන්නේ නැහැ. ධර්මය අහන්න උත්සාහයක් ගන්නෙත් මේ ලංකාවේ වැඩි හරියක් ඉන්නේ 95%කට 98%කට කිට්ටුව මේ ධර්මයක් ගැන කිසිම දැනීමක් ඇදහිීමක් විශ්වාස කිරීමක් නැහැ. මිත්‍යා දෘෂ්ටික පදපරම පුද්ගලයෝ එහෙම අය පැවිද්දන් අතරත් ඉන්නවා. පැවිදි අතරත් වැඩි ගියන්න අතරත් ඉන්නවා. පැවිදි උනායි කියලා මේ පදපරම බව මිදෙන්නේ නැහැ, නිදහස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා වැඩියම පදපරම පුද්ගලයෝ ඉන්නේ පැවිද්දන් අතර කියලා අද මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ගියෝ කොහොම හරි මේක නිදහස් වෙන විහාල ටික දෙනෙක් හරි හොයලා බලන්න උත්සාහ කරනවා. ඒ නිසාම දැන් මේ ධර්මය විවෘත වෙලා අවුරුදු ගණනාවක් වුණා. මේ සංදේශනාව දේශනා කළ ද්වතාවේති පරිවර්ති චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මය සියලු දේ විග්‍රහ කරලා දේශනා කළා. අවුරුදු 10කට කිට්ටු වුණා. විශේෂයෙන්ම 2009 අවශ්‍ය සියලු බොටල් නෙක්ස් ඔය බාධක සියලු දේ ඉවරත් කළා. අවුරුදු 7ක් වුණා. මේ අවුරුදු 7 තුළ සෝතාපට්ටි ඵලයට පත් වූ මේ උතුම් ආර්ය ශ්‍රාවකයන් බවට පත් වූ පැවිද්දෝ ඉන්නේ දැනට 70කට 60 ගණනකට සීමා වෙච්ච ගණනක් මේ හෙළබිමේ. ඒ අය මේ ධර්මයට ඒ අය තේරුම් ගත්තා, මගපල් ලැබුවා. නමුත් ගිහියෝ දැනට 2000කට වැඩි ගණනක් මගපල ලබලා තියෙනවා. මාර්ගයේ ඉන්න අය 25,000ක් විතර ඉන්නවා. ඒ මාර්ගයේ ඉන්න අයට මේ මග බොහොම තව ටික දවසකින් මේ මාර්ගය ඵලයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගිහියන්ට මේක පහසුයි, පැවිද්දන්ට මේක අමාරුයි. මොකෝ ඒගොල්ලෝ හිර වෙලා ඒගොල්ලන්ට සම්මතයට සම්ප්‍රදායට කොටු වෙලා හිර වෙලා ඔය වත පාත්වගෙන යමින් සීලබ්බත පරාමාසයේ ඉඳලා සිල් සමාදන් කරනවා සමාදන් වෙනවා ඔය සම්මත භාවනාව කරනවා ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඔය සම්මාංග මිනිසුන්ට කියලා දෙනවා අර අත්ත තාපන පරත්ත තාපන පාපය කරනවා ධර්මය විකුත්ති කරනවා අනන්තරී පාප කර්ම කරලා අපායත් යනවා ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන නිදහස නිවහල්ව මේිට පෙර ධර්මයක් බණක් නොඇසූ කෙනෙකුට මේක එකපාරටම අර උග්ගටි තඤ්ඤ හැටියට මේ මඟ බල ලබන්න පුළුවන් මේක බෞද්ධයෙකුට කියලා විශේෂයක් නැහැ ක්‍රිස්තියානිකාරයෙකුට මුස්ලිම්කාරයෙකුට මේ කතෝලිකයෙකුට චීන හෝ ජපන් හෝ ජර්මන් හෝ ඉංග්‍රීසි හෝ එහෙම මේ වෙනසක් මේක ඇත්තේ නැහැ මනස තියනවා නම් මේ ධර්මය මේ මාගදී භාෂාව සියලු මිනිස්සුන්ට මනසක් තියෙන අයට පොදුයි. ඉතින් ඒක නිසා මේක මේ ධර්මයේ වරදක් නෙමේ තම තමන්ගේ කම්මාවරණයක් තියෙන බව තේරුම් ගත යුතුයි. තමන්ගේ දහම්මැස පහදා ගන්න මේ ධර්මය අහලා තේරුම් ගත යුතුයි. ඒකත් දුවෝ අද්දුවෝ කියල වචන දෙකක් තියෙනවානේ. දැන් ඝන සංඥා කියල එකක් තියෙනවා. දුව සංඥා කියල තව එකක් තියෙනවා. දුව සංඥාවල විරුද්ධ වචන තමයි අද්දුවෝ. ඒ කියන්නේ ඒ පුද්ගලයා මේ හේතුඵල පරම්පරාවකට පැටලිලා බැඳිලා. ඒ නිසා ඒ පුද්ගලයා යම් තාක් දුරට හේතුඵල ධර්මය දැන්නත් අර ණය විනයට බහ ගලපා බලන්න බැරි නිසා හේතුඵල ගැටලුවෙන් විදෙන්න බැරි පුද්ගලයා අර දුව සංඥාවට පැටලිලා ඝන සංඥාවට පැටලිලා ඒ නිසා තමයි අර පටික්කුල මනසිකාර්ය ධාතු මනසිකාර්ය නවසීයතික මනසිකාර්ය මේ වඩලා ඒ අනුව මේ ආනපාන සති සමාධියෙන් මේ පුද්ගලයන්ට මිදේ නිදහස් වෙන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන් ඒක සුත්තමය ඥානය දෙකක් තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල විද්‍යුත් මාධ්‍ය කාලේ තිබුණ නැහනේ ගමෙන් ගමට ගිහිල්ලා 20ක් 30ක් 40ක් 100ක් 200ක් රැස් කරලා බණ කිව්වා එතකොට මොකද්ද ලබා දුන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය එහෙම නැත්නම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය කණෙන් බණ ඇහුවා ඊට පස්සේ ධර්ම සාකච්ඡා කළා කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා දැන් ගුවන් විදුලියේ රූපවාහිනියේ ආදීයේ බණක් ඇහුවාම ඒක වරදක් නෑ එතෙන්දී ලැබෙන්නේ මොකද්ද සුතමයේ ඥානය මිසක් පරතෝ ഘോഷක ප්‍රත්‍යය නොයි පරතෝගෝෂක ප්‍රත්‍යයයි මේ සුතමේ ඥානයයි පොඩි වෙනසක් තියෙන දෙපැත්තක් පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබූ කෙනෙකුට මේ ජීවමානව මේ තමන්ගේ කණෙන් මේ මම කටින් කියන දේ ඇහුවහම මේ අභිමුඛයට ඇවිල්ලා ඒ පුද්ගලයාට ඊට පස්සේ සුත්තමේ ඥානය ලබන්න පුළුවන් ඊට පස්සේ රේඩියෝ එකෙන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඕන එකකින් බණ අහලා අර පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබූ පුද්ගලයාට සුත්තමේ ඥානය සුතදර වෙලා යෝනිසෝ මනසිකාරයෙන් විපටි යුත්ත කියන මේකෙන් වෙන් වෙන්න මේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් වෙන් වෙන්න පාර හොයාගන්න පුළුවන්කම තියෙනවා හැබැයි පරතෝගෝෂක ප්‍රත්‍ය නොලැබූ කෙනෙකුට සුත්තමේ ඥානය ලැබුවට සද්දස්ස කුලපුත්තස්ස කියන තත්වයට පමණයිපත් වෙන්නේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබලා දස ඥානං සංවේජ ඥානං කියන තත්වයටපත් වෙන්න බෑ මේක බැම්මක් බොටල් නෙක් එක මේක බාධකයක් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් හැටියට බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඉතින් ඒක නිසා තමයි මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන කිව්වේ. මේ පරතෝ ഘോഷේ ප්‍රත්‍ය සම්මාදිට්ඨිය ලැබීම මේක දෙක. පරතෝ ഘോഷික ප්‍රත්‍ය ලැබුවාට ඊට පස්සේ දැන් මෙතෙන්ට එන්න ඕනේ නැහැ. ඊට පස්සේ ගෙදර ඉඳන් හෝ සීඩී ටටිකින් හෝ දැන් මේක අද ලෝකේටම ලයිව් මේ ඉන්ටර්නෙට් එකට යවලා තිනවා. ඒ ඉන්ටර්නෙට් එකෙන් ඕන කෙනෙකුට අහලා මේ සුතමේ ඥානය ලැබලා මගපල් ලබන්න පුළුවන්. හැබැයි පරතෝකෝෂික ප්‍රත්‍ය ලැබලා තියන අයට, පරතෝකෝෂික ප්‍රත්‍ය නොලැබූ අයට මේක සුතමේ ඥානය ලබන්නට උපකාර වෙනවා, හේතු වෙනවා. ඒ අයට කවදා හෝ මේක මොහොතක මේ ඇවිල්ලා මේ තමන්ගේ කණින් මේ කහලා මේ පරතෝකෝෂික ප්‍රත්‍ය ලබාගෙන ඒ අයටත් දසඥානං සංවේජඥානං කියන සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔව්, පරතෝකෝෂික ප්‍රත්‍ය බුද්ධ ශක්තියක්ම තියෙනවා. බුද්ධ ශක්තිය කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන භව උදුරා දැමීමේ ශක්තිය. බුද්ධ ශක්තිය කියන එක අද වැරදි විදිහට පදපර්ම විදිහට බුදුහාමුදුර දැන් බුදුන් දැක නිවන් දකින්නවා කියනවා. මේක නිසා තමයි සියලු මිනිසුන්ට වැරදුනේ. බුදුන් දකින්නවා කියන්නේ මොකද? යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුන් දකින්නවා කියන්නේ ධර්මය දැකීම. ධර්මයේ දැනීම නෙමෙයි. පසක් කොට දැකීම. යෝ පටිච්ච සමුප්පාදං පස්සති. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා නැතුව දේශනා කරනවා නම් එතෙන්දී බුදුන් දකින්න බෑ. බුදුන් දකින්න නම් මේ ධර්මය භව උදුරා දමන ආකාරයට රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ උපදින දෙයක්. ඒ හිතේ උපදින කෙලෙස් භව උදුරා දමන ආකාරයට ධර්මය දේශනා කරන්න ඕන. එහෙමනම් කලු නසන, කෙලෙස් නසන ධර්මය අහන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන. ඒකයි බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. මේක අර ක්‍රියාපදය නාම පදයක් බවට ආගමේ පත් කරගත්තා. සියලු ක්‍රියාපද මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ නිර්මල බුදුදහමේ තියෙන බොහෝ නාම ක්‍රියාපද නාම පද බවට පත් කරගත්තා ආගමක් බවට හැරවීමදී. ඒක තමයි සීල සිදුණු ලොකුම විනාශය. දැන් බුදුන් දැක නිවන් දකින්නවා කිව්වහම මිනිස්සු හිතාගත්තා ඉතින් මෛත්‍රී බුදුන් දැකම තමා නිවන් දකින්න පුළුවන්. මිනිසුන්ට මේක දැන් මේ රිජිස්ටර් කළා, බ්‍රේන් වොච් කළා. දැන් මේ භායි බුදු කෙනෙක් දකින්න වෙන්නේ මෛත්‍රී බුදුන්ම තමා. බුදුන් බුදුන් දකින්න ක්‍රමයක් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුන් දකින්න ක්‍රමය බුදුහාමුදුරුවෝ බොහොම සරල ලෙස දේශනා කළා. මේ සංදේශනාව දෝතාවේ ත්‍රිපරිවට්ටේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් බුදුන් දැක්ක වෙනවා, ධර්මයේ දැක්ක වෙනවා, නිවන් දැක්ක වෙනවා. ඒ නිසා මේ නිවන් දකින්න මිසක් දැනීමෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔව්, රහතුන් කියලා කොටසක් හිටියා. දැන් බුදුහාමුදුරුව බුදු වෙලා ඉසිම් බැසගල ඉසිපත්තනාරාමයට ගිහිල්ලා පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා ඊට පස්සේ ආව මේ උරුවෙලා ජනපදයේ ඉසිම් බැසගල ගාව තිබුණු කස්සප ගමට. අර ගයා කස්සප, නදී කස්සප, ජටිල කස්සප, තුන් ජටිල මේ කස්සප බෑම් හම්බු වෙන. එතෙන්දී බුදුහාමුදුරුව පාවිච්චි කළ තියෙන වචනේ තමයි ඒ අය රහත්. ඒ අය හරි රහත්. අරහත් නැහැ. හේතුව මොකද? අනාර්ය ඥාන ලැබලා අභිඥා ලැබලා ඒ අයට යම් යම් ධ්‍යාන අභිඥා ශක්තියින් තිබුණු අයට එදා භාවිතා කළා රහත් කියලා. අදත් ඒක කරනවා. ඒ වගේම අර කොසල් රජුරුව බුදුහාමුදුරුව ගාවට ගියාම අනේ මගේ රහතුන් වහන්සේලා යනවා කියලා අර බුදුහාමුදුරුව මේ බුදුහාමුදුරන්ට කිව්වා අර තුන් හතර දෙනෙක් කොසල් රජුරුවන්ගේ ගියාම රහත් කියන වචනේ ත්‍රිපිටකයේ ඒ අයට අර ධානලාභින්ට අනාර්ය ධානලාභින්ට විඥානලාභින්ට එදා පාවිච්චි කරලා තිනවා. හැබැයි පැහැදිලිව ත්‍රිපිටකයේ කොතනකවත් නැ මගඵලලාභී කෙනෙකුට රහත් කියලා පාවිච්චි කරලා තියන්නේ අරහතෝ අරහං අරහත් කියන தත්ත්වය. පොඩක් ඉන්නකෝ, මේ මේ ප්‍රශ්නයක් අහනවා මේ දරුවේ. අහන්නකෝ. දැන් ආනපාන කියන්නේ දැන් දස අකුසල් පාන කරලා දස කුසල් ආන කිරීම. දැන් කුසල අස්ස සබ්බ පාප පස්ස අස්ස පස්ස ආනපානම තම. දැන් මේක ආනපාන කරන අතරේ අපිට මේ නිවනට උපකාර වන ආකාරයට අස්ස පස්ස ආනපාන සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය කරන්න බැරි වෙනවා. නිච්චසේ සුඛසේ අත්තසේ දැක්කොත් තේරුම් ගත්තොත් අර ඝන සංඥාව තියෙන තාක්කල් නිච්චයි සුඛයි අත්තයි එක ආස්වාදය. ඒ නිසා මේ ආනපාන පබ්බේ නිවැරදිව ඉදිරියට යම් යම් තහස්ථාවල කරගෙන යන්න නම් විශේෂයෙන්ම ධම්මානුසාරී සද්ධානුසාරී නෙය්‍ය කියන පුද්ගලයන්ට මේ පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නවසීයතික මනසිකාරය කියන පබ්බ 11 උපකාර වෙනවා. මේ ඝන සංඥාව මේ නිච්චසේ සුඛසේ අත්තසේ දැකීම අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන ආනපාන පබ්බය පූර්ණය කරගන්න. ආනපාන සති සමාධියට ඌණ පූරකයක් වෙනවා මේ පටිකූල මනසිකාරය. එවනනම් අපටිකූල වෙනවා. අර ඝන සංඥාව දුව සංඥාව තියෙන තාක්කල් අපටිකූලයි. ඒ අනුව නිච්චයි සුඛයි අත්තයි කියලා ඒ පුද්ගලයෝ ඒවට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. එකෙන් ආස්වාදයක් ලබනවා. පැත්තම වාර්තාගෙන යනවා ආනපාන රබ්බි කෙරෙන්න. ඒ නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. අර මේ පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික මනසිකාරය අවශ්‍ය වෙනවා පුද්ගලයෙකුට අර අනිච්ච දුකානත් තේරුම් අරගෙන නිච්ච සුඛාත් ඉවත් කරලා නිබ්බිදාගින් රත්වයට පත් වෙන. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවානේ. නෑ, ඒ කාලේ මේ කොහොම හරි වචනයක් පාවිච්චි කරලා තියෙනවා ඒගොල්ලෝ රහත් රහතුන් කියලා. අදත් ඒ වචනය පාවිච්චි කරනවා. දැන් ත්‍රිපිටකය හැබැයි පරිවර්තනය කරලා තියෙන පරිවර්තකයෝ අරහතුන් කියන හැම තැනකම අරහං අරහතෝ අරහං රහතුන් රහතෝ රහතුන් දාලා තියෙනවා. ඒ පරිවර්තකයෝ පදපරම ලෙස ත්‍රිපිටකය පරිවර්තනය කරලා තියෙන කිසිම තැනක සිංහලෙන් නෑ අරහං අරහතෝ කියලා. අරහතුන් වහන්සේ කියලා තියෙන රහතෝ රහතුන්. ඒක පරිවර්තකයාගේ නොදන්නාකම, පදපරමකම, අඥානකම, මෝඩකම නිසා පරිවර්තකයා මේ දෙක කලවම් කරගෙන රහතුන් අරහතුන් තේරුම් ගන්න බෑ. දැන් අදත් අරහත් අයත් ඉන්න පුළුවන්, රහත් අයත් ඉන්න පුළුවන්. හැබැයි රහතුන් අවිඥා හෝ ධ්‍යාන හෝ යම් ශක්තියක් ලබාගෙන තියෙනවා ලෝකයේ තුල, ලෝකයේ ඇතුලේ, ලෝක ධර්මයක. නමුත් අරහතුන් වහන්සේ ලෝකෙන් එතර වෙච්ච ලෝකෝත්තර ධර්මයක්. එනිසා පුඤ්ඤ භාගය නැ, උපදි විපක්ක නැ, ආසවන මේ ආසව නැ. අදන් මේ උපාදකම්ම කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවානේ. නෑ උත්පාද තිටිබංග කියන එක අටුවා කතාවේ අටුවාවෙන් ආපු දෙයක්. උත්පාද තිටිබංග නෙමේ බුද්ධ දේශනාවේ තියෙන්නේ වෙන වචන කීපයක්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේක අටුවාවෙන් ආවේ උත්පාද තිටිබංග. මේවා තියෙන අටුවා කතාවල විසුද්ධි මාර්ගයේ තියෙනවා. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සරණ කියලා පියවර පහ. ඒ නිසා මේ පියවර පහ තුනකට අඩු කළා තමයි අටුවාවේ මේ උත්පාද තිටි බංග කියන එක තිටි කියන එකේ පැවැත්මක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. තිටි කියන්නේ යම් පැවැත්මක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා සන්තං අත්ති අසන්තං නත්ති. මේක තේරුම් ගත්තේ නැති අටුවාකාරයෝ මේක වැරදියට ඔය උත්පාද තිටිබංගිකල ත්‍රිපරිවට්ටයක් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ කොහෙවත් ත්‍රිපිටකේ ඔය උත්පාද තිටිබංග පාවිච්චි කරලා නැහැ අටුවාවේ තියෙනවා. නැවතීමක් තියෙනවා නම් එතන ඒක රිය නෙමෙයිනේ. හරි එහෙමනම් රිය වෙන්න බෑනේ. මේ නැවතීමක් හිටින්න දැන් ගඟක් ගලාගෙන යනවා නම් ඒක නැවතීමක් බෑ. එහෙමනම් බෑවක් ඒක. ඒක ජලයේ නැවතුණා නම් ඒක බෑවක්. ගඟක් වෙන්නේ නෑ. ගලන්න යනනම් ඒක ගඟක් වෙන්නේ නෑ. බලපානවා. ඒක හරි. ඒක නිච්ච සුඛ අත්ත වෙනවා. බලපානවා කියන්නේ ඒකයි. ඒක නිච්චයි සුඛයි අත්තයි. දැන් අසුතවත් පුතක් යන පුද්ගලයා සියලු දේ උපාදානය කරගන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ දකින බලන හිතන තීරණය කරන නිසා. හැබැයි නිච්චසේ සුඛසේ අත්තසේ පවතින නවතින කිසිම දෙයක් මේ පැවැත්ම තුළ ලෝකයේ තුළ තියෙන්න බෑ තියෙන්නේ නෑ කියන එක බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා. ඉතින් ඒක නිසා මේවා මේ මාගදී භාෂාවේ වචනයකින් අර මහත්තේ ප්‍රශ්නයක් ඇහුවානේ පිටරටකින් ඉඳන්. මේ මාගදී භාෂාවේ වචනවලින් මිසක් මේක සිංහල භාෂාවෙන් කියන්න බෑ. කියන්න විග්‍රහ කරන්න පුළුවන් කමක් නෑ. ඒකයි මේකේ ගැටලුව. ඔව් දැන් මේක ධර්මය අර ධම්ම විචය සම්බොජ්ජංගය වැඩිමත් සමග සති සම්බොජ්ජංගය ප්‍රගුණ වීමත් සමග මේ ධර්ම කරුණු එකපාට තමා තුලින් මතුවලා එනවා. නැතුව මේක කවුරුවත් උගන්වන්න ඕනේ නැහැ. මේක කිසි කෙනෙකුට උගන්වලා තේරුම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාවිතයෙන්ම පරිහරණයෙන්ම ධම්ම විචය සම්බොජ්ජංගයෙන්ම සති සම්බොජ්ජංගයෙන්ම මේක එන්න ඕන දෙයක්. නිත්‍ය සුඛාත්ත ස්වභාව ධර්මයට විරුද්ධයි. අනිච්ච දුක්ඛානාත්ත ස්වභාව ධර්මයට අනුකූලයි. ඔව් දැන් අපි නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතූ හැම වෙලාවකම ණය වෙනවා. වරදක් වෙනවා. ස්වභාව ධර්මයේ විකෘති කරනවා. ස්වභාව ධර්මයට විරුද්ධව යනවා. නිත්‍යයි සුඛයි අත්තයි කියලා අපි හිතුවොත් යමක් කෙරුවොත් යමක් කීවොත් යමක් ස්වභාව ධර්මයට ඒක විරුද්ධයි. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා හිතන හැම වෙලාවකම ස්වභාව ධර්මයට එකඟයි. හිතටත් එකඟයි. පිරිසිදු වෙනවා. එච්චරයි. මේක තමයි ද්වේතාවේ. මේ ධර්මයේ හරියට තේරුම් ගන්න නම් මේ අනිච්ච දුක්ඛ අනාත්ත නිච්ච සුඛාත්ත නිවැරදිව මාගදී භාෂාවේ තියෙන වචන තේරුම් ගන්න ඕන. දැන් මේක තමයි බුද්ධ ධර්මයේ හරය. දැන් බුදුහාමුදුරුවෝ නහි සීල වතං හෝති අට්ඨක්කරා තීන බදා බුද්දේන සම්බුද්ධ දේශනාව කියලා කිව්වා. අට්ඨක්කරා තීන බදා මොකද්ද මේ අකුරු වටේ පද තුන? අනිච්ච දුක්ඛ අනාත්ත. දැන් මේ මුළු බුද්ධ ධර්මයේම හරය තමයි මේක. මේ හරය තමයි ත්‍රිලක්ෂණය. මේක සිංහලට පරිවර්තනය කරනකොට අනිච්ච දුක්ඛ අනාත්ත වැරදියට පරිවර්තනය කළා. අර අනිච්ච ඉච්ච නිච්ච අනිච්ච පටිච්ච අවිච්ච මරිච්ච පාපිච්ච අත්තිච්ච ඉච්ච තියෙනවා 11ක්. මේ ඉච්ච 11ම ඉච්ච කියන්නේ හිතේ ඇති වුණු පුද්ගලයෙකුගේ කැමැත්ත, ඡන්දය, නන්දි, ඡන්ද, කැමැත්ත, ඉච්ච කියන වචන නිසා ඇති වූ දෙයක්. මේ ඉච්ච තමයි නිච්ච වෙන්නේ, නිච්ච තමයි පවතින නැත්තේ, න නිච්ච වෙන්නේ, න නිච්ච කියලා වචනයක් කියන්න බෑ, ඒක අනිච්ච කියලා මාගදී භාෂාවට අනිත් පැත්තට පරිවර්තනය කළා. ඒ නිසා මේ අනිච්ච කියන වචනේ සිංහල භාෂාවට පරිවර්තනය කරපු ත්‍රිපිටකකාරයන්ට තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා මේක සිංහල භාෂාවේ වචන දෙකක් දැම්මා, නිට්ටයයි අනිත්‍යයි කියලා. නිට්ටයයි අනිත්‍යයි කියලා වචන දෙක තියෙනවා. මේක බුද්ධ දේශනාවට ඔය අනිත්‍යයි නිට්ටයයි අනිත්‍යයි කියන එකට අහසට පොළොවෙන් වෙනස් අර්ථයක් ධර්මයක් දෙන දෙයක්. දැන් හවසට ඉර හවස හයට ඉර බහින එක නිට්ටයයි. ඒක අපිට වෙනස් කරන්න බෑ භාවනා කළා. පුළුවන්ද? කාටවත් කොයිතරම් මොන භාවනාවක් කළත් හවස හයට ඉර බහින එක මේ ලෝකේ කරගෙන එක පෘථුවිය කරගෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපේ හිතේ ඇති වෙනවා යම් කිසි දෙයකට කැමැත්තක්. ඉච්ඡ ඉච්ඡ නිච්ඡ වෙලා තියෙනවා. යමකට අර රූපය ලස්සනයි ප්‍රියයි මනාපයි කියන මේ කැමැත්ත. මේ කැමැත්ත අර පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය ආනපාන සත්‍ය සමාධියෙන් මේ කැමැත්ත මේ ඉච්ඡ අපිට වෙනස් කරගන්න පුළුවන්. මේක කැමැතිසේ පවතින්නේ නැහැ, ඍජුසේ මනාපසේ පවත්වන්න නවත්වන්න බෑ කියන එක අපිට භාවනා කරලා අනිච්ච අනුපස්සනා කරන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන් හිතේ ඇති වූ වැරදි දේ, අස්වාභාවික දේ. මේක දැන් අර නිට්ටය අනිත්‍ය කියන වචන දෙක දැම්මට පස්සේ මේ ධර්මයේ විකෘති වුණා. දැන් මේ සිංහල මිනිස්සුන්ට අර ඉච්ඡ තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා මේ ඉච්ඡ තමයි නිච්ච වෙන්නේ, ඉච්ඡ තමයි අවිච්ඡ වෙන්නේ, ඉච්ඡ තමයි උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ච, පාපිච්ච, අත්තිච්ච, ලාභිච්ච, මරිච්ච, මහේච්ච. මේ සියලු දේවල් වලට හේතුව ඉච්ඡ, හිතේ ඇති වුණු කැමැත්ත. තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත ඊගාවට තමන්ගේ අල්ලපු කාමරේ ඉන්න එක්ක පුද්ගලයාට, එහෙම නැත්නම් තමන්ගේ සාම පුරුෂයාට, භාර්යාවට, දරුවට, අම්මට, තාත්තට ඒ ඉච්ඡ වෙනස්. ඉච්ඡ එක එක පුද්ගලයාගෙන් එක එක පුද්ගලයාට වෙනස්. අපි ගම්මක දූරියන් ගෙඩියක් කියලා. දූරියන් ගෙඩියට අර සාම පුරුෂයා සමහර විට අමුර්ථයක් වගේ ඉච්ඡයි කැමැත්තයි. භාර්යාව ඒ දූරියන් ගෙඩියටම ඒ දෙයටම ඒ සුවඳට රසට එකම රසයි තියෙන්නේ. වමන යන තරම් අප්‍රියයි. ඉතින් මේක ඒ ඒ පුද්ගලයා තුළ ඇතිවන ඉච්ඡ. මේක මේ නිට්ටයයි අනිට්ටයයි කියලා කියන්න බෑ. මේක වෙනස් වුණා කියපු ගමන්ම අර ධර්මය බුද්ධ දේශනාව අටකරා තීන පදා සහ මුලින්ම නිවන් මගට තියෙන මේ පද, මේ මාගදී භාෂාවේ පද විකෘති කළා, විනාශ කළා, වෙනස් කළා, ධර්මය විකෘති කළා, අනන්තරී පාප කර්මයක් කරගත්තා වෙනවා. යම් කිසි කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනාත්ත නිච්ච සුඛාත්ත කියන මේ මාගදී උතුම් නිර්මල ධර්මයේ පද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කිව්වොත් මේ බුද්ධ දේශනාව එහෙම කිසි තැනක කිසි දවසක අනාත්මවාදයක් හෝ ආත්මවාදයක් නොවන බව පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක දෘෂ්ටිගත වීමක්, ඒක දෘෂ්ටියක්. අනාත්මවාදය අනාත්මවාදය දෘෂ්ටියක්. මේ බුද්ධ දේශනාව හේතුඵල ධර්මයක් විග්‍රහ කරපු දේශනාව, ධර්මයක්. ඒක නියත ධර්මයක්. හේතුවක් කළා නම් ඵලයක් උරුම වෙනවා, හේතු යහපත් නම් ඵලය යහපත්, හේතු වැරදි නම් ඵලය අයහපත්. ඒකයි හේතුම් පටිච්ච සම්භූතං හේතු වංගා නිරුජ්ජති කියන පටිච්ච සම්පාද ධර්මයේ හරය. තේරුම. එතකොට අර අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුන අර නිට්ටයයි අනිත්‍යයි සුඛයි දුක්ඛයි අත්තයි ආත්මයි අනාත්මයි කියලා වැරදියට පරිවර්තනය කරපු ගමන් උනේ මොකද මේ සිංහල මිනිස්සුන්ගේ නිවන් මඟ අර ගල් වගේ හරස් කළා ගල් දාලා පාර හරස් කළා වගේ අටක්‍රා තීන පද විකෘති කරලා බුද්ධ ආගමේදී නිවන වැහුවා. ඒවයි ඒක තමයි සිද්ධ වෙන දේ. ඒක තමයි බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කළා කියන්නේ ආචික්කනා දේශනාව අනාචික්කනා කළා කියන්නේ ඔය වචන වැහිවීම. සියලු තැන්වලදී මේ වගේ ගැඹුරු උතුම් නිවනට මඟ පෙන්වන සියලු දේ බහලා විකෘති කළා වෙනස් කළා තියෙනවා පරිවර්තකයෝ අටුවාකාරයෝ පසු කාලයකට මේ පරිවර්තනය කරද්දී බුදුහාමුදුරුවෝ එපැයි කියලා තහනම් කරපු දෙයක් මේ භාෂාවාර මහත්තයෙක් ඇහුවට මේක පදපරම ලෙස කීයටවත් පරිවර්තනය කරලා මේ නිවන් මඟ විවෘත කරන්න බෑ වැහෙනවා මිසක් විකෘති වෙනවා මිසක්. ඔව් ඔව් ඉතින් ඒක පියවර 10 තමයි මේ 10ම පිළිබඳව තමයි මේ දේශනා කළේ. මම මේ පියවර 10 විතරක් නමින් විතරක් අද ඉතින් මේ මහත්ය ඇහුව නිසා කියන්නම් මේකට ධර්ම දේශනා 10ක් විවිධ අවස්ථාවල දේශනා කළා ඉන්ටර්නෙට් එකේ. ওই ධර්ම දේශනා 1200ක් විතර තියෙනවා දැනට දේශනා කරපු. ඒ අතරේ මේ පියවර 10 කීපවරක් විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි එක තමයි සං ධම්මෝ සම්දිත්තිකෝ වෙන්න සං දැක ගන්න ඕන. සංදේශනාව අහන්න ඕන. සංදේශේති සමාධිපේති සමුච්ඡේති සම්පහන්සේති සම්පදේ තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඊ타මාත්ම වැඩගත් දේ තමයි ද්වතාවය. ද්වතාවය දෙපැත්ත කරණීය අකරණීය සුව අසුව ආනපාන අස්වපස්ස සේවිතබ්බා සේවිතබ්බා යෝනිසෝ ආයෝනිසෝ මේ කළු සුදු මේ වගේ දෙපැත්තක් තියෙනවා. පිරිසිදු අපිරිසිදු කෙලෙස් කුසල් අකුසල් හැම තැනකම හැම දෙයකම බුද්ධ භාෂිතේ දෙපැත්තක් තියෙනවා. ද්වතා වය ද්වතා අනුසුති. ඊට පස්සේ ඒ ද්වතාවේ දැනගත්තට පස්සේ සංදේශනාව අහලා ත්‍රිපරිවට්ටේ ත්‍රිපරිවට්ටේ මේකේ හැම එකකම තුන් පැත්තක් තියෙනවා. හැම දෙයකම තුන් පැත්තක් තියෙනවා. මූල පරියාය සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රයේ බුදුහාමුදුරු ත්‍රිපරිවට්ටේ තමා මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤති කියලා ත්‍රිපරිවට්ටේ විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ සංදේශනාව අහලා ද්වතාවේ තේරුම් ගත්තට පස්සේ ත්‍රිපරිවට්ටේ තමා තුළින් දැක්කට පස්සේ චතුරාර්ය සත්‍ය හතරවෙනි දේ හතර පැත්තකුත් දකිනවා. මේ හතර පැත්ත දැනගත්තට පස්සේ මේ පංචකාම නීවරණ ධර්ම එහෙමනම් මේ පංචස්කන්ධය පිළිබඳව තිබිච්ච තමන්ගේ මේ ඇලීම අර පංචකාම නීවරණ ධර්ම වලින් ඉවත් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ ඊට පස්සේ මේ ඉන්ද්‍රිය 6 සංවර කරගන්නට පුළුවන් වෙනවා. සත්වබුද්ධංග පූර්ණ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ 8 වෙනි එක නවාංගයේ සමන්නාගත වෙලා දසාංගයේ සම්මා විමුක්තියට පත් වෙනවා. මේ 10 තමයි තේරුම් ගත යුතු විවර පැහැදිලිව 10. මේ 10ට අදාළව ධර්ම දේශනා විවිධ අවස්ථාවල විවිධවර මේ සංදේශනාව දෝතාවේ ත්‍රිපරිවට්ටි චතුරාර්ය සත්‍ය පිළිබඳව නම් ධර්ම දේශනා 10 15 20 25 වගේ ওই මාතෘකා යටතේ කරලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ සක්‍රදාගාමි අනාගාමි මාර්ගඵල කරුණාවෙන් පැහැදිලි කරන්න.
ආයි කියන්නේ මට හරියට වැහුන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ සක්‍රදාගාමි අනාගාමි මාර්ගඵල කරුණාවෙන් පැහැදිලි කරන්න.
සක්‍රදාගාමි අනාගාමි මාර්ගඵල දෙක පිළිබඳව පැහැදිලි කරන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ. දැන් යම්කිසි කෙනෙක් පළමුවෙන්ම දසනේන පහතබ්බා කරන්න ඕන. එහෙම නැත්නම් දසනීයානම් සංවේජනීය නම් වෙන්න ඕන. එමන්නන සම්මාදිට්ඨියට පත් වෙන්න ඕන. එමත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. එමන්නන දසනේන සම්පන්න වෙන්න ඕන. දසනේන පහතබ්බ මේක පළවෙනි පියවර. මෙතෙන්දී අපි මේ රාග විරාග කරන්නේ දැක්මෙන් ආකල්පයෙන් දෘෂ්ටිය පමණයි වෙනස් කරගන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම මේ සංසාර දෘෂ්ටියට අදාළ තුනක්. එනිසා සංසාර දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙලා මේ සංසාරයි කියලා මෙතෙක් හිතපු දේ අසාරයි, නිස්සාරයි, අනාතයි කියන තත්ත්වය තේරුම් ගත්තට පස්සේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ උද්ගලයකට මේ අසාර වෙන්න, මේ අනාත වෙන්න, මේ දුකට හේතුව මේ රාග, ද්වේෂ, මෝහ, එමන්නම් තණ්හාවත් අවිද්‍යාවත් බව තේරුම් ගන්නවා. මේ තේරුම් ගත්ත පුද්ගලයා දැන් දසනේන සම්පන්න වූ පුද්ගලයා මේ කාම රාග කියන කොටස් දෙක ඕලාරික වශයෙන් පහතබන්න. එමන්නම් ඒ ඕලාරික වශයෙන් කාම රාග කියන මේ සංයෝජන දෙක ඉවත් කරන්නට කටයුතු කරනවා. එහෙම නැත්නම් රාග විරාග කරනවා ඕලාරික වශයෙන්. මේ ඇහැකන්නාසය දිවකය මන කියන හයෙන් අර පහක් බාහිර ලෝකයට සම්බන්ධ වෙන ඉන්ද්‍රිය ආයතන පහ ඉන්ද්‍රිය ධර්ම බවට පත් කරගෙන ඕලාරික වශයෙන් කාම රාග වලින් විදී නිදහස් වීම සකදාගාමි ඵලයේදී සිද්ධ වෙනවා. ඒක අන්තර් ඵලයක්. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයයි අනාගාමී ඵලයයි අතරදී මේ කාම රාග පටික කියන තුන ඕලාරික වශයෙන් විතරයි සකදාගාමී ඵලයේදී දුර්වල වෙන්නේ. ඒක දුර්වල වීමක් මිසක් කපා හැරීමක් නෙමෙයි. ඒක තුනී වීමක්, ප්‍රහාණය කිරීමක් සකදාගාමී ඵලයේදී සිද්ධ වෙන්නේ. අනාගාමී ඵලයේදී මේ කාමරාග පටික සහ මුලින්ම ඕලාරික වශයෙන් සහ සියුම් වශයෙන් සියලුම ඇහැකණනාසය දිවකය කියන පහ පිනවන රමණය කරන කාමරාග පටික සහ මුලින්ම අනාගාමී ඵලයේදී ඉවත් වෙනවා, ප්‍රහාණය කරනවා, අයින් කරනවා, නැවත නූපදින ආකාරයට. එනිසා අනාගාමී ඵලයේදී වෙන්නේ මේ කාමරාග පටික රාග විරාග කිරීම. අර සෝතාපට්ටි ඵලයේදී වෙන්නේ මේ දෘෂ්ටිය දැක්ම රාග විරාග කිරීම. සකදාගාමි ඵලයේදී වෙන්නේ කාම රාග ඕලාරික වශයෙන් රාග විරාග කිරීම. නමුත් ඒ අනාගාමි තත්වයට ඵලයටපත් වූ උත්තමයා තුලත් තවත් රාග කොටසක් විරාග කරන්න ඉතුරු වෙලා තියෙනවා ආනපාන සති සමාධිය. ඒ කාම රාග පටික නෙමේ. ඒක රූප රාග, අරූප රාග. එනිසා අනාගාමී ඵලයෙන් අරහත් ඵලයට පත් වෙන පුද්ගලයා තුල මාර්ගයේදී ඉවත් කරන්න තියෙන්නේ රූප රාග, අරූප රාග. ඒ රූප රාග, අරූප රාග තියෙන්නේ තවදුරටත් අස්මිමානය තියෙන නිසා. අස්මිමානය සහ මුලින් ඉවත් කළාම අර මානය න මෝගේන තත්වයට පත් වුණාම අස්මිමානේ සාමුලින්ම ඉවත් වෙනවා. ඒ අනුව රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යා කියන මේ සියලු දේ හිතෙන් ඉවත් වෙනවා නැවත නූපදින ආකාරය. දැන් මේ ඵල හතරෙදිම කරන්නේ රාග විරාග කිරීම. සෝතාපට්ටි ඵලයේදී මේ ශ්‍රවණය කරලා මේ තමන් මෙතෙක්කල් හිතපු දේ, දැක්ක දේ, තීරණය කළ දේ දෘෂ්ටිය දැක්ම ආකල්පය වෙනස් කර ගැනීම තමා සෝතාපට්ටි ඵලයේදී කරන්න. දස්සනේන පහතබ්බා. එමෙන්න සෝතාවදානී ප්‍රඥා සුතමයේ ඥානයේ සීලමයේ ඥානය ලැබීම. ඊට පස්සේ සකදාගාමි අනාගාමි ඵල දෙකේදීම කරන්නේ මේ කාම රාග පටික කියන මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන රාගය, ද්වේෂය හිතෙන් සාමුලින්ම ඉවත් කිරීම. අරහන්ත ඵලයේදී කරන්නේ මේ රූප රාග, අරූප රාග, මාන කියන මෝහයට හේතු වෙන දේ සහ මුලින්ම රාග විරාග කිරීම. එනිසා රාග විරාග කිරීම ඵල හතරෙදිම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කළ යුතුයි. මේක තේරුම් ගත්තට පස්සේ මේ රාග විරාග කිරීම පමණයි මෙතෙන්දි මේ සිදුවෙන්නේ. අනුව අර තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව අර විද්‍යාව අවිද්‍යා අධිගතා විද්‍යා උත්පද්දෝ හොති, විද්‍යා විමුක්තිය මතු වෙනවා. එතකොට අර අවිද්‍යාව හිතෙන් දුරු වෙනවා. ඒ අවිද්‍යාව හිතෙන් දුරු වෙන්නේ තණ්හාව සහ මුලින්ම රාග විරාග කළාට පස්සේයි. ඒ නිසා අර අස්මිමානිය සහ මුලින්ම ඉවත් වෙලා න මෝ කියන මෝහය නැවත නූපදින ආකාරයට හිතෙන් ඉවත් වෙනවා අරහත් ඵලයේදී. ඔව්, සංවට්ඨය සකස් කරගන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. වට්ට තුනක් සංවට්ඨය කියන්නේ මේ සංසාර වට්ටය. සංසාරයි කියලා හිතන තාක්කල් සංවට්ඨය සකස් වෙනවා. සංවට්ඨය හදාගත්තාම ඒක පරිහරණය කරමින් පරිවට්ඨයක් ආවට්ඨයක් හැටියට පාවිච්චි කරනවා. ඇතුළට වෙලා මදේ කකා මත්වෙවි, මදේ කකා ඉන්නවා තමයි කරන්නේ. සියලු පෘථග්ජන පුද්ගලයෝ තමන්ම හදාගත්ත වටේකින් වට වෙලා ඒ වටේ ඇතුළට වෙලා ඒ වටේ හොඳයි සාරයි කිය කියා කකා දුක් විඳින ඉන්නවා. මේ වටේ කඩාගන්න දන්නේ නැහැ, ක්‍රමයක් හොයාගන්න බෑ, තේරෙන්නේ නැහැ. ඒ නිසා විවට්ටේ ඥාන නැහැ. මේ බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මේ වටය කඩලා අර විඤ්ඤාපනාය පඤ්ඤාපනාය තේසං වට්ටන් නැත්ති කියන එක තත්වයට පත් වෙන. සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේක පැහැදිලිව කියලා තියෙනවා. තේසං වට්ටන් නැත්ති. මේ සංවට්ඨ තුන සකස් කිරීම නැවැත්වෙනකොට නවතිනකොට අර අනුසය උපදින්න නම් සංවට්ඨ තුන සකස් වෙන්නේ නැහැ. කොහොමද වටේ කඩලා යන්නේ? වටේ කඩන්න නම් අනුසය නොඋපදවා නානුසයති කරන්න ඕන. අනුසය නූපදින්න නම් සමුදය අනුපාද නිරෝධයෙන් සමුදය නොඋපදවා ඉන්න ඕන. ඒකට තමයි ආනපාන සති සමාධිය, ඒක තමයි සතර සතිපට්ඨාන, ඒක තමයි සත්‍තිස් බෝධිපාක්ෂි ධර්ම පූර්ණ. ඒ නිසා සංවට්ඨේ කැඩිලා යනවා. සංවට්ඨේ ඉබේ මේ කැඩෙන්නේ නැහැ. සංවට්ඨේ පවතිනවා අනුසය උපදින දහක්කල්. ආසය ඉබේම අර වට්ට තුන කැඩිලා යනකොට ආසව ඉබේම ගෙවිලා යනවා. ආස දැන් ඉපදුන මොහොතේ ඉඳන් ආසව වල ස්වභාවය බලයේ ශක්තිය ගෙවිලා වැය වෙලා ඉවර වෙලා යනවා. ආසව අලුතෙන් උපදින වන්නේ අනුසය හැටියට. අනුසය උපදිනවා නම් අර වටේ නැවත නැවත අලුතෙන් දවස ගානේ සකස් වෙනවා. ඒකයි මේක හේතුව. මේකයි තේරුම් ගත යුතුද. අපි දැන් ක්‍රියාවක් කතාවක් කරනකොට හිතනකොට හැම වෙලේම සංකාර සිතක් හෝ අභිසංකාර සිතක් හෝ කරනවා නම් වට තුන අලුතෙන් සකස් වෙනවා, නිර්මාණය වෙනවා, ප්‍රභව වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට අපි අනුසය උපද්දවන්නේ නැත්නම් අර වටේ ගෙවිලා දවස් ගණන තුල ඉවර වෙලා යනවා. ඒකනේ මේ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ අන්තිමට බුදුහාමුදුරුවෝ කිව්වේ මේක දවස් ගණනාවකිනුත් මේ වට තුන කඩලා ඉවත් කරන්න පුළුවන් කියන. පරිවර්තනය කළේ නැහැ, අර්ථ කතා ලිව්වා. ඔව්, වෙනත් භාෂාවත් කතා කරනවා.
ඒ අයට
දැන් ඒ අයට ක්‍රමයක් හදාදීම තමා මේ කරන්නේ. දැන් මේක සම්පූර්ණයෙන්ම අපි පදපරම ලෙස තවත් භාෂාවකට සිංහල භාෂාවකට පරිවර්තනය කිරීම බුදුහාමුදුරුවෝ තහනම් කළා. ජූලවග්ගපාලියේ විනය නීතියක් හැටියට බුදුහාමුදුරුවෝ එදා හාමුදුරුවෝ දෙනමක් මේ බුදුහාමුදුරුවෝ ගාවට ඇහිලා ඇහුවා එදා තිබිච්ච තවත් භාෂාවලට මේක පරිවර්තනය කරන්නද කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා මේ බුද්ධ භාෂිතේ ලපිතේ පදපරම ලෙස පරිවර්තනය කරන්න එපා කියලා. ඒ එපා කියපු එක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි මේක අමාරුවෙන් හරි මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහයෙන් මේ අර්ථ කතා හැටියට විග්‍රහ කරන්න විස්තර කරන්න උපකාර වෙන ආකාරයට මේ විග්‍රහය කරන්නේ. එහෙම නැතුව අපි බැරි වෙලාවත් මේක හරියටම මේ විදිහට ලියලා word to word translation එකක් කළොත් මොකද වෙන්නේ? මිනිස්සු නැවතත් නමග යනවා. ඒ නිසා මේක අර පරිවර්තනය කරලා ලිව්වොත් මේක වැරදක් වෙන්න පුළුවන්. ඒ වරණයෙන් අපි බේරෙන්න තමා පරිවර්තනය නොකර මේ word to word translation එකක් නොකර ඉන්නේ. අනිත් පාර මේ මාගදී භාෂාවේ කරන විග්‍රහය පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම්මන්තා. මේක විභංග කළා විභජනය කළා වෙන් කළා බෙදලා පටි ගලෝලා පට්ඨපනා පඤ්ඤපනා තමන්ගේ අර ඥාන ශක්තිය යොමු කළා මේක අනික් අනවශ්‍ය කොටස් අයින් කළා අවශ්‍ය කොටස් විතරක් ගන්න පඤ්ඤපනා. ඒ සියලු දේ මේ ධර්මයේ තුල තියෙනවා. බැරි වෙලාවත් අපි ඔක පරිවර්තනය කළොත් ඔය කියන පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම්මන්ති කලේ නැති වෙනවා. එහෙම වුණොත් මේ නිවන මිනිසුන්ගේ වැහිලා යනවා. දැන් මේක පරිවර්තනය නොකර අපි මේ විදිහට කිව්වහම ඊට පස්සේ මිනිස්සු ටිකක් හරි උනන්දු වෙයි සිංහල දන්න මිනිස්සු මේක තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත තරමට තමන්ගේ අර ධම්මචක්කුන් උදපාදි වෙනවා. ධම්මස පැහැදෙනවා. දැන් මෙතන ඉංග්‍රීසි භාෂාවේ හෝ වෙනත් භාෂාවක හෝ මේ වාණිජ භාෂාවන්ගේ කිසිසේත්ම මේ මාගදී භාෂාවේ කළා වගේ විග්‍රහයක් විස්තරයක් බෙදා විභජනය කිරීමක් කරන්න බෑ. අපි දැන් අපි ගම්මුකෝ මේ හිතේ ඇතිවන චිත්ත කියන එක මේ මාගදී භාෂාවේ චිත්ත මනෝ මනසං හදයම් පණ්ඩරං ඒ වගේම මනායතනං විඤ්ඤාණං විඤ්ඤාණස්කන්ධෝ තජ්ජා කියලා පියවර හතකින් විග්‍රහ කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ සහ සිංහල භාෂාවේ තියෙන්නේ එක වචනයක්. ඔය හත පියවර හතේ කිලුටු වීමත් පියවර හතකින් කිලුටු වෙනවා, පිරිසිදු වීමත් පියවර හතකින් පිරිසිදු වෙනවා. දැන් ඕක පිරිසිදු ඕක කියා දෙන්න මේ සිංහල භාෂාවේ ක්‍රමයක් නැහැ, වචන නැහැ. මනසං මනෝ මනායතනං මනීන්ද්‍රිය හදයන් පණ්ඩරං ඕවා කියන්න බෑ. කොහොමද කියන්නේ? කියා දෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි මාගදී භාෂාවේ මේවට නියත ස්ථීර වචන පද තියෙනවා. හැම තැනකම හැම දෙයකම මේ වගේ. අපි විභංග ප්‍රකරණය ගත්තොත් දැන් කිලුටු වීම, ද්වේෂය, දෙවැනි වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිඝය, රෝධ, විරෝධ මේවාගේ තියෙන වචන බැලක්. මේ සියලු දේ එක වචනකින් කිව්වේ කාර්ත්‍යයි. ඒක දැන් අර ද්වේෂය කියන එක තමයි දෙවැනි වේෂය. ඒකම තමයි ටිකක් ගැඹුරු වුණාම තරහ, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, උපලාහ මේ ඔක්කොමට එන්නේ. ඉතින් ඒවා එක වචනෙන් නෙමෙයි. ඉතින් ඒවා අපිට සිංහල භාෂාවේ හෝ ඉංග්‍රීසි භාෂාවේ හෝ වචන ඇංග්‍රිම තමයි ඉංග්‍රීසි භාෂාවේ. වෙන වචනකින් කියන්න බෑ. දැන් ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිඝය, රෝධ, විරෝධ ඔයාට වචනකෝ. ඉතින් පරිවර්තනය කළොත් මොකද වෙන්නේ? අර්ථ ධර්ම නිරුක්ති නැති වෙනවා. එනිසා මේක එහෙම අපි හිතුවට එහෙම පරිවර්තනය කරන්න බෑ. මේ මාගදී භාෂාවේ තියෙන ගැඹුර ඉතාම බලවත්, ඉතාම නිර්මල. මේක සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං ප්‍රකාශයති කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. එනිසා මේක එහෙම වෙනස් කරන්න බෑ. ඒක තමයි අර්ථකථා ලිව්වේ. ඔය දැනීම ලබා ගන්න තමයි මේ දැන් මේ තරහ කියන වචනේ හිතේ. දැන් ඇංග්‍රි විතරයි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. දැන් අපි දැන් සිංහල භාෂාවෙන් කියනකොට සිංහල තේරෙනකොට කියනවා, තේරෙනවා ද්වේෂය කියන්නේ දෙවැනි වේෂය. ඈ ද්වේෂය, ඊට පස්සේ තරහ වෙනවා, ඊට පස්සේ වෛරය, ඊට පස්සේ ක්‍රෝධය, ඊට පස්සේ මේක මේ ඊට පස්සේ ගැඹුරු ආකාරයට අර උපලාහය කියන පරිලාහය කියන තත්ත්වයට පත් වෙනවා. ඊර්ෂ්‍යාව, රෝධ, විරෝධ, මේ ඔක්කොම වචන අපිට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න බෑ. මේවා වාණිජ පාරිභාෂික භාෂා. මාගදී භාෂාව වාණිජ භාෂාවකුත් නෙමේ, පාරිභාෂික භාෂාවකුත් නෙමේ. ඒක සියලු අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කරපු මූල ප්‍රාකෘත ශබ්ද සංඥා. ඔව්, සංකිට්ඨේන. දැන් ඔය දුක්ඛාරය සත්‍ය විග්‍රහ කරද්දී ධම්මචක්කප්පවත්තන සූත්‍රෙත්, සච්චවිභංග සූත්‍රෙත්, මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රෙත්, තව සූත්‍ර ගණනාවකමත් තියෙනවා. මේ දුක්ඛාරය සත්‍ය, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, පියෙහි විපයෝගෝ, අපියෙහි සම්පයෝගෝ, යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛා කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේකේ වචනයක් තියෙනවා සංකිට්ඨේන. දැන් අර පරිවර්තකයෝ මේකට සංස්කෘත වචනයක් දැම්මා, සංක්ෂේපයෙන්ම සංක්ෂිප්තවම සිංහල භාෂාවෙන් දැම්මා, කෙටියෙන්ම කොටිම්ම. බුදුහාමුදුරුව එහෙම කොටියෙන් කෙටියෙන් කියන වචනයක් නැහැ. මේක තියෙන්නේ ඊටාම ගැඹුරු අර්ථයක්. සංකිට්ඨේන කියන්නේ, තේන කියන්නේ තුන. මේ සංකතයක මේ අපි කැමතිසේ පවතින ඇති ලක්ෂණ තුනක් තියෙනවා. සියලු සංකත, සබ්බේ සංකත. එනිසා සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා, අනිත්‍යයි, අනත්තයි, පටිච්ච සමුප්පන්නයි. අනිත්‍යයි, අනත්තයි, පටිච්ච සමුප්පන්නයි. මේ ලක්ෂණ තුන එක වචනයක් හැටියට මාගදී භාෂාවේ විග්‍රහ කළා, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධයේ දුකක් වෙන්නේ, ඒක නිච්චසේ පවත්වන්න බෑ අනිච්චයි, ඒක අත්තසේ පවත්වන්න බෑ අනත්තයි. ඒ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම නිසා පටිච්ච වෙලා සංඋප්පාද වෙනවා. මේ තුන තේරුම් ගත්ත කෙනෙකුට මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා තේරුම් ගන්න පුළුවන්. ඔය කෙටිම්ම කොටියෙන් හෝ සංස්කෘත සංක්ෂිප්ත වශයෙන් කිව්වා කියන සංස්කෘත වචන දාලා මේකේ අර්ථ ධර්ම නිරුක්ති කියා දෙන්න, විග්‍රහ කරන්න, පැහැදිලි කරන්න බෑ. ඈ, ඒ කරුණු තුන නිසායි පංචස්කන්ධය අපිට අල්ලගෙන නිත්‍යසේ පවත්වන්න බෑ අනිත්‍යයි, අත්‍යසේ පවත්වන්න බෑ අනත්තයි, පටිච්ච සමුප්පන්නයි. මේකයි දුකට හේතුව. එතකොට දුකට හේතුව පංචස්කන්ධය නෙමේ, පංචස්කන්ධය නිත්‍යසේ, සුඛසේ, අත්‍යසේ අල්ලගන්න හදන එක. මේකයි මේ විග්‍රහ කළේ. මේ විග්‍රහය දැන් මුළු විග්‍රහයම විකෘති කළා, කොටින්ම කෙටියෙන්ම සංක්ෂිප්තයෙන් කියපු ගම. මොකක්ද වචන කියන්න කොහයි? මහරහතුන්. එහෙම වචනයක් ත්‍රිපිටකේන ත්‍රිපිටකේ තියෙන මහා අරහතුන් වහන්සේලා, මහා ප්‍රඥන් වහන්සේලා. අරහතුන් කියන වචනයක් මිසක් රහතුන් කියන වචනයක් මාගදී භාෂාවේ කොතනකවත් නැහැ. මාගදී භාෂාවේ අරහතුන් හෝ මහා රහතුන් හෝ කිව්වොත් ඒක රහ බැලීම අත්‍යවශ්‍යයි. රහ බලන්නේ කොහෙන්ද? ඇහෙන් රහ බලනවා රූප, කනෙන් රහ බලනවා ශබ්ද, නාසයෙන් රහ බලනවා ගන්ධ සුවඳ, දිවෙන් රහ බලනවා ඔය නොයෙක් ඒවා, කයෙන් රහ බලනවා පහස, මනසෙන් රහ බලනවා රමණය කරනවා තව නොයෙක් දේවල්. ඒ නිසා මේ රහ බලනවා ඔය හයෙන් දුර්වල හයෙන්. ඒ රහ බැලීම අත්තරිය උත්තමය අරහතුන් අරහතු. නමුත් මහරහතුන් කියලා වචනයක් බුද්ධ දේශනාවේ නෑ. අරහතුන් වහන්සේ කෙනෙකුට ආමන්ත්‍රණය කරලා නෑ. ඒවා සම්පූර්ණයෙන්ම මොකද ත්‍රිපිටක පරිවර්තන කාර්යය අරහතුන් අරහතෝ අරහත් කියන හැම තැනකම පරිවර්තනය කළා තියෙන රහතෝ රහතුන් රහත්. ඕක වැරදි පරිවර්තනයක්. එහෙම වචනයක් වැරදි. ඒක භාවිත නොකළ යුතු වචනයක්. ඔව්. මේ මහත්තයා ප්‍රශ්නයක් අහනවා. ඒක හුඟක්ම වැදගත් ප්‍රශ්නයක්. මාර්ගයත් ඵලයත් අතර වෙනසක් තියෙනවද කියලා. මේක තමයි ලොකුම වෙනස තියෙන්නේ. මාර්ගය තමයි අපි මේ පසු කරමින්. දැන් අපි හිතමු අපිට කොහේ හරි තැනකට යන්න ඕන. මහනුවරට ගියමුකෝ. දැන් අපි මෙතන ඉඳන් අපි අඩිය තිය තියා පසු කර කර අත් අරිමින් අර ආපු පාර දුර අත් අරිමින් යන එක මාර්ගය. අර මහනුවර කියන ඉලක්කයට අඩිය තිබ්බ ගමන්ම අපිට දැන් අපි මාර්ගය අවසන් කළා. ඵලයට පත් වෙලා. ඒ නිසා ඵලය කියන එක අපිට සුවයක්, අපිට සහනයක්, අපිට නවාතනක්, අපිට අර ඉහාත්ම සුඛ විහරණයට පත් වෙන්නට හේතු වෙනවා ඵලය. ඒ නිසා මේ නිවන් සුව ලබන්න පුළුවන් වෙන්නේ මාර්ගයේදී නෙමෙයි ඵලයේදී. මාර්ගයේදී තියෙන්නේ අර ඕග තරණය කරමින්, ඕග පසු කරමින්, කෙලෙස් ප්‍රහාණය කරමින්, හිතට එන වැරදි දේ අයින් කරමින්, කුණු කිලුටු කෙලෙස් ඇති අයින් කරමින් ගමන් කරන්න. ඒ නිසා මේකට උදාහරණයකුත් දීලා තිනවා. මේ උදාහරණය කිව්වහම මීට වඩා පැහැදිලි වෙයි. අපි හිතමු අපිට ගඟක් තරණය කරන්න තියෙනවා. මේ ගඟක් තරණය කරන්න තියෙන උදේන අපි ගඟ ඉවුරට ඇවිල්ලා මේ ගඟෙන් එගොඩ වෙන්න ඕන. එගොඩ තමයි අර ෂේම භූමිය තියෙන්නේ. පිටිපස්සේ තියෙන ගින්නක්. ඒ ගින්න හොගාලා ඇවිදිලා ඇවිල ගිනි අරගෙන එනවා. දැන් අපි ගඟට බැස්සේ නැත්නම් අපිව ගින්නට අහු වෙනවා. ඒක නිසා දැන් අපි අදිෂ්ඨානයක් ඇති කරගෙන ගඟට බැහිම තමයි, ගඟට බැහැපු මොහොතේ පටන් මාර්ගය. හැබැයි ගඟට බැහැලා අපි එක තැනක නැවතිලා ඉන්නවා නම් අර ඕගයක්, එහෙම නැත්නම් අර ලොකු සැඩපාරක් රුලියක් ආවොත්, එක්ක කිඹුල්ලෝ ආවොත් ගඟේ තියෙන ඕග හතරක් ඔය සැඩපාර සුලි, ඒ වගේම නොයෙකුත් කොටන් අකුල් දරාකුල් එනවා, කිඹුල් එනවා, සත්තු ඉන්නවා. මේ නිසා කාමෝග, භවෝග, ditthiyoga, avidyoga හතරම තියෙනවා. මේ ඕග හතරම තියෙන්නේ ඔය ගඟට බැහැපු මොහොතේ පටන්. ඊට ඉස්සෙල්ලා ඕග නැහැ. ඒවා සතුටෙම පිළිගන්න දේවල්. ඒවා අර ආස්වාදේ. ඒක නිසා ගඟට බැහැපු මොහොතේ පටන් තමයි මේ ඕග මූණ වලට මූදෙන්නේ. එතකොට මේ ඕග තරණය කරමින් ක්‍රමානුකූලව මේ ගඟේ එක මොහොතක්වත් එක තැනක නොඉඳ අර අඟල අඟල හරි ඉදිරියට එහා කොනේ ඉලක්කයක් තියාගෙන අර එහා පැත්තට යන අදිෂ්ඨානයක් ඇතුව ගඟට බැස්ස පුද්ගලයා මාර්ගයේ ඉන්නේ. ඒ නිසා ගඟේ බැස්ස මොහොතේ ඉඳන් එහා ඉවුර කණ්ඩිය අල්ලගන්න තාක්කල් මාර්ගය. ඒ එහා ඉවුරේ කණ්ඩිය අල්ලගෙන කණ්ඩිය උඩින් ඉඳගත්තාම දැන් ඔන්න ඵලය. දැන් ඔන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන පසු විපරම් කරන්න බලන්න පුළුවන්. මෙච්චර දරුණු ඕග තිබුණු සැඩපහරවල් රුලි තිබුණු කිමුල්ල හිටියේ බාධක තිබුණු මේ ගඟක් තමයි මම තරණය කළේ කියලා. ඒ නිසා ඔය හිතට ආපු කාමරාග පටික සියලු දේ මේ ඕග සියලු දේ තිබුණේ අර මාර්ගයේදී. සියලු දේ අයින් කළේ මාර්ගයේදී. ඒ නිසා මාර්ගය තමයි අමාරු ඵලය. ඒ මාර්ගය පහු කරලා ගිහිල්ලා අර එක් තැනක යම් ආකාරයක අපි ඉඳගත්තා වගේ ගඟ තරණය කළා එහා ගොඩට ගිහිල්ලා දැන් අර ගින්නට අහු වෙන්නේ නැහැ. දැන් අර ගඟේ තිබුණ ඕගත් ඔක්කොම ඉවරයි. දැන් ගඟේ එහා පැත්තේ ඉවරේ ඉඳගෙන දැන් ඔන්න අර ඉහාත්ම සුඛය අර ඵල සමාපත්තිය ලැබලා දැන් අර නිවන් සුවය නිදහස් වීමේ සුවය විමුක්ති සුවය සිහිපත් කරන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා මාර්ගයයි අපහසු අමාරු ඵලය බොහොම පහසු දෙයක් සුවපත් දෙයක්. ඵලය කාටත් යහපත්. ඒ නිසා මාර්ගයයි අපි තේරුම් ගත යුත්තේ. මේ මාර්ග හතරක් තියෙනවා. සෝතාපට්ටි මාර්ගය තමයි අමාරුම. සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය ඒවා ධර්මතාවයෙන් සිද්ධ වෙන මාර්ග තුනක්. අර පළවෙනි මාර්ගය සෝතාපට්ටි මාර්ගය තමයි අමාරුම. ඊට පස්සේ ධම්මෝ ආවේ රක්කති ධම්මචාරී කියන මේ ආකාරයට ඊතුරු මාර්ග තුන ප්‍රහාණය කරන්න ඉවත් කරන්න මාර්ගය යගමන් කරලා ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මාර්ගයයි අමාරු ඵලය නෙමෙයි. මාර්ගයේදී ප්‍රත්‍යවේක්ෂා ඥාන පසු විපරම් කිරීමක් කරන්න බෑ. ප්‍රත්‍යවේක්ෂා ඥාන ලැබින්නේ ඵලයටපත් වූ උත්තමයාට. ආර්යතත්වයටපත් වූ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහගානේ ලැබෙනවා. අරහත් ඵලයටපත් වුණාම ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් නෑ, හතරයි ලැබෙන්නේ. ඒක තමයි ධර්මතාවය. ඔව්, දකින්න ස්වභාවය පජානාති අභිඤ්ඤයං අභිඤ්ඤාතං පහතබ්බං ච පහින. හරි, ප්‍රශ්නයක් තියෙනවද අහන්න?
ගරු ස්වාමීන් වහන්ස, පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබූ තැනැත්තෙකු විසින් ඉංග්‍රීසි බසින් විදේශීය රටකදී ධර්ම දේශනාවක් පැවැත්වීම හරහා යම්කිසි පාපයක් සිදු වේද කරුණාවෙන් පහදා දෙන්න.
දැන් පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබූ මගඵල ලාභියෙක්, ඒකට ඇහුවේ. ඔව්, මට ඩිස්කනෙක්ට් වෙන්න නැති ඉන්ටර්නෙට් එක. දැන් පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබුවා නම් සද්දස්ස කුල පුත්තස්ස කියන தത്വයට පත් වුණා නම් දසනියානම් සංවේජනියානම් වුණා නම් දසනෙන් සම්පන්න වුණා නම් මගඵල සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒ පුද්ගලයා ධම්මෝ සම්දිත්තිකෝ සම්ම දක්ඛාතා සම්මාදිට්ඨිකෙන් தത്വයට ත්‍රිපරිවට්ටෙන් පත් වුණා. එහෙම පුද්ගලයෙකුට ඉංග්‍රීසි භාෂින් ධර්ම දේශනාවක් කිරීමෙන් යම් අවඩක් අසාධාරණයක් වෙනවද කියන එක තමයි මේ අහන්නේ. දැන් ඉංග්‍රීසි භාෂින් සමහර විටක යම් තරමක් දුරට මේ අර්ථ ධර්ම නිරුක්ති කියන්න බැරි වුණත් යම් කරුණු පහදා දීමක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද දැන් සිංහල බස නොදන්නා මගදී බසත් තේරුම් නොගත්ත පිරිසකට යම් ආකාරයකට මේ ධර්මය තරමක් දුරට වූ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න පුළුවන්. හැබැයි ඒ කියන අවස්ථාවේ නිතරම මේ බුද්ධ භාෂිතයේ මාගදී වචනවල අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා පැහැදිලි කරන්නට උත්සාහ කළ යුතුයි. ඉංග්‍රීසි භාෂාවෙන් 100%ක් කරන්න බැරි වුණත් යම් ධර්මක් දුරට මේ දහම් වැස පහදන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන් අර මාගදී භාෂාවේ වචන ඇසුරෙන්. ඊට පස්සේ මාගදී භාෂාවේ වචන තේරුම් ගත්තට පස්සේ මේ ධම්මස පැහැදෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපේ මේ අරණ්‍යයට මීට පෙර ඕස්ට්‍රේලියන් සුදු ජාතික සිංහල දන්නේ නැති ඉංග්‍රීසි බසු දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් බුරුමේ තායිලන්තේ මහාන වෙලා මෙහාට ආවා. ඒ වගේම ජර්මනියේ ජර්මන් බස දන්නා ඉංග්‍රීසි බසත් තරමක් දන්නා හාමුදුරු නමක් මේ ආරණ්‍යයට ඇවිල්ලා දින කිහිපයක් නැවතිලා හිටියා. මේ ස්වාමින්වහන්සේලා දෙන්නම සිංහල දන්නේ නැහැ. නමුත් යම් ආකාරයක මේ මාගදී ත්‍රිපිටකය කියවලා මහණුණාට පස්සේ මාගදී භාෂාවේ යම් යම් වචන පිළිබඳව යම් යම් දැනුම් සම්භාරයක් තිබුණා. ඉතින් ඒක අපි දන්නා තරමින් අපිට පුළුවන් තරමින් ඉංග්‍රීසි භාෂාවේ වචන පාවිච්චි කළා. ඒ ඇයට පැහැදිලි කළා. පැහැදිලි කරාම අර මාගදී භාෂාවේ වචනවල මේ අර්ථ ධර්ම නිරුක්තිය ඇයට තරමක් දුරට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ අනුව සුතමේ ඥානය ලැබුණා. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාව විශ්ව භාෂාවක් ඕන කෙනෙකුට මේක ටිකක් පරිහරණය කරනකොට මේ ධම්මවිචේ සම්බොජ්ජංගය මේ හේතුඵල ධර්මයේ මේ නය විනය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේකේ බැරි කමක්ම නැහැ. නමුත් හරියට මාගදී භාෂාව මේ වචන අරගෙනම ඒ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ වචන පුළුවන් තරමක් ඒ ඉංග්‍රීසියෝ වෙනත් භාෂාවකින් විග්‍රහ කරන්න විස්තර කරන්න උත්සාහ ගත යුතුයි. ඒ අතරම මේක විග්‍රහ කිරීම යම් සීමාවකටත් සීමා වෙන බව ප්‍රකාශ කළ යුතුයි. එතෙන්දී ධර්මයේ යම් ධර්මක් දුරට පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පුද්ගලයාට එච්චර ලොකු දෙයක් මේක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න දෙයක් නෑ. බොහොම සුළු දෙයක් තමයි මෙතන තියෙන අර අටක්කරා තීන වදා. ඒ වගේම සංදේශනාව දෝතාවේති පරිවර්තේ චතුරාර්ය සත්‍ය බොහොම සුළු ආකාරයට විග්‍රහ කරලා පැහැදිලි කරන්න පුළුවන්. අර මහත්ය ප්‍රශ්නයක් අහනවා. කරණීය මෙත්ත සූත්‍රය, මංගල මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, ඊට පස්සේ පසුකාලීනව හදාගත්ත ජලනන්දන පිරිත, ජය පිරිත, චන්ද්‍ර පිරිත, සූර්ය පිරිත, ජිනපංජර පිරිත, තව නොයෙකුත් පිරිත් පොතේ තියෙන පිරිත් සජ්ජායනා කිරීමෙන් පමණක් යම් සුවයක් යහපතක් සහනයක් ලැබෙයිද කියලා. මේකේ හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. දැන් මේ වගේ පිරිත් සජ්ජායනා කිරීම බුදුහාමුදුරුව කොහෙවත් අනුදැන වදාරලා නැහැ. මේ පිරිත් තියෙන්නේ මේ පිරිත්වල තියෙන මාර්ග චර්යාව පිළිවෙත ප්‍රතිපදාව විග්‍රහ කිරීම. මේ පිළිවෙත අපේ ජීවිතයට එදිනෙදා ජීවත් වෙන ජීවිතයට සම්බන්ධ කරගත යුතු මාර්ග චර්යාවක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරණීය සූත්‍රේ, රතන සූත්‍රේ, මහා මංගල සූත්‍රේ තියෙන්නේ. මේවා අද සජ්ජායනා කරලා විතරක් සෑහීමට පත් වෙන්න පටන් ගත්තා. මේක සිද්ධ වුණේ මේක ඉතිහාසයක් තේරුම් ගන්න ඕන. මේ යම් කාලෙක මේ ලංකාවේදි හෙළඹීමේදීම සිදුවෙච්ච දෙයක්. අනුරාධපුර යුගයේ මධ්‍ය කාලීනව බුද්ධ වර්ෂ 900 ගණන්වල මේ ග්‍රන්ථ ධූරය පිරීම ආරම්භ වුණා. විපස්සනා ධූරය යටපත් වුණා. එහෙම නැත්නම් මේ බුද්ධ දේශනාව, බුද්ධ භාෂිතය, බුද්ධ වචන, මේ මාගදී පදවැල් ඉගෙන ගන්න උගන්නන්න තේරුම් ගත්තා. උපාධි ගන්න, තනතුරු ගන්න, රාජකීය පඬිත, ත්‍රිපිටකාචාර්ය මේ වගේ උපාධි ගන්න පිටිවෙන්වල ඉගැන්වුවා, උගන්වුවා. මේ වගේ නිසා මේ කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය වගේ දේවලුත් හොඳට ශබ්ද නගා කියවන්න කියවලා යම් කර්ණ රසායන රසයක් తాවකාලික පැලැස්තර සුවයක් ලබන්න මිනිසුන් පුරුද්දක් වුණා. මේ පුරුද්දට හේතුවක් තියෙනවා. මේවා සියලු දේවල් වලට හේතු තියෙනවා. උපනිෂද් ධර්මයේ වේදාගමේ තිබ්බා මේ භගවත් ගීතාව කියලා හොඳ ලස්සනට සුංගාරාත්මක විදිහට ওই ලතා මංජස්කාර් කියපු සියලු සින්දු භගවත් ගීතාවේ තිබු ගාථා. මේ භගවත් ගීතාව ගායනා කරන්න හදපු එකක්. ඒක අර භජන් ගී කියනවා කියන්නේ. දැන් ওই සායි බබා තුමාත් මේ භජන් ගී තමයි කියුවේ. ඒවා මිනිසුන්ට ඒ කාලේ රූපවාහිනී රේඩියෝ අර ඉන්ටර්නෙට් අරව මෙහා තිබුණේ නැහැ. ඒක නිසා හවසට මිනිස්සු රැස් වෙලා එකතු වෙලා මේ භජන් ගී ගායනා කරන්න පටන් ගත්තා. මං හිතන්නේ ඔය කවුරුත් දන්නවා ඔය සායි බබා තුමා මැරෙන්න ඉස්සෙල්ලා ඒ සායි බබා ශ්‍රාවකයෝ ලංකාවේ සිය ගානක් දහස් ගානක් හිටියා. එයාත් ඔය භජන් ගී කියා යම් සුවයක් විඳා. ඒ වගේ මේ පිරිතුත් මේ භජන් ගී කියලා මිනිස්සු එක්කව වෙලා යම් සුවයක් සහනයක් කර්ණ සායන බව ඒ මොහොතේ යම් සුවයක් විඳා. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තෝරාගත් දේවල් පරිත්ත කියන කොටස අර පොඩි හාමුදුරුවෝ කටපාඩම් කරගන්න මේ පිරිත් කියනකොට මේවා යම් කර්ණ රසායන බවක් තිබිලා ඒවා ඊට පස්සේ හොඳ ලස්සනට ගායනා කරන්න පටන් ගත්තා. අර භගවත් ගීතාවේ අර මිනිස්සු අර උපනිෂද් ධර්මයේ තිබුණු බමුණු කියන එකෙන් පිරිසක් හැදුනා වගේ මේ පිරිත් කියලා මේ සිංහල මිනිසුන්ටත් මේ වගේ පටන් ගත්තා. ඉතින් ඒක නිසා මේක පිරිතක් හැටියට තෝරාගත්ත දේවල් ඇති වුණා. පස්සේ කාලෙක මිනිසුන්ට මේ ලෝකෙ හදන්න ලෝකෙ යම් යම් සත්‍යාන්තියක් කරන්න සහනයක් කරන්න ලෝකෙ මේ දුක් කරදර වලින් මිදෙන්න ඔය තව බොහෝ පිරිත් ජලනන්දන පිරිත දින පංජරය ජය පිරිත මේ වගේ සූර්ය පිරිත චන්ද්‍ර පිරිත මේ වගේ බොහෝ පිරිත් පිරිත් පොතේ තියෙන වැන් පිරිත් කීපයක් කර අනික් සියලු දේ මධ්‍ය කාලීනව පොළොන්නරුවෝ දඹදෙණි යුගේ ඇති කරගත්ත නිර්මාණය කරගත්ත හදාගත්ත පිරිත් ඒවා මිනිසුන්ට පෘථග්ජන ලෝකයට අර ආගම අදහනන්ට භක්තියෙන් කටයුතු කරන පුද්ගලයන්ට ඒවා වටිනවා. අදත් වටිනවා. අදත් තාවකාලිකව පැලැස්තර සුවයක් ඒ වෙලාවේ තියෙන වේගය වේදනාව දුක තුනී කරගන්න පුළුවන් නම් ඒක මිනිසුන්ට ලොකු සහනයක්. ඒ නිසා මේක සමාජ සේවයක් වගේ වැඩක් වුණා. ඒ නිසා දැන් ගෙදරකට කරදරයක් වුණාම ඒකට අර නියම ප්‍රතිකර්ම යොදනා වෙනුවට පැලැස්තර පිළියමක් යොදන්න මේ වගේ දේවල් ආගමේ කළා. ඒක ධර්මයේ නෙමෙයි ඒක ආගම. ඒ ආගමට මිනිසු ඒ මොහොතේ බොහොම කැමැත්තෙන්ම භක්තියෙන්ම ඒක පිළිගත්තා. ඒ නිසා අර දුක తాවකාලිකව යටපත් කරන්න තුනී කරන්න මේවා උපකාර වුණා. දැන් මේක හරියට වේද මහත්තයාගේ බේත් සීට්ටුව තියෙනවා. බේත් සීට්ටුව කියවා කියවා ඉන්නවා. බේත් සීට්ටුවට වඳිනවා. බේත් සීට්ටුව හොඳම වේද මහත්තයෙක්ගේ බේත් සීට්ටුව කියලා වේද මහත්තයාත් වර්ණනා කරනවා. හැබැයි බේත හදාගෙන බොන්නේ නැහැ. ඉතින් බේත හදාගෙන බොන්නේ නැතුව මේ ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ලෙඩේ හැබැයි අර බේත් සීට්ටුව කිව්වහම වේද මහත්තයාට වැන්දාම වේද මහත්තයා වර්ණනා කරාමත් ඒ පුද්ගලයාගේ හිතේ පොඩි සාහනයක් සුවයක් එන්න ඉඩ තියෙනවා. ඒ වගේ වැඩ තමයි මේ මේක කරන්නේ. නෑ නෑ බුද්ධාගමේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. දාන සීල භාවනා. ඒකත් ඉතින් තුනක් තමයි. ඒකත් අර මේක හදාගත්තා. දැන් තව නොයෙකුත් දැන් මේ ආගමේ ත්‍රිපරිවට්ටය කියලා හදාගෙන තියෙනවා. හැබැයි ධර්ම ත්‍රිපරිවට්ටය නෙමෙයි. නිවනට උපකාර වන ත්‍රිපරිවට්ටය නෙමෙයි ආගමේ තියෙන්නේ. නිවනට අදාළ නොවන ත්‍රිපරිවට්ටයක් යම් යම් තැන්වල ආගමේ තියෙනවා හදාගෙන. දැන් උත්පාද තිති බංග එකත් ආගමි එකත් අටුවාවල නම් බුද්ධ දේශනාවේ තියෙන එක ඊට වඩා වෙනස්. බුද්ධ දේශනාවේ ත්‍රිපරිවට්ටය හැම තැනකම නිවන දෙපැත්තම තියෙනවා. සංවට්ටය, පරිවට්ටය, විවට්ටය තුනම විග්‍රහ කළා. ආගමේ තුනක් විග්‍රහ කළා. දැන් මිත්‍යා සීලය, ලෞකික සීලය, ආරකාංශ සීලය තුනම විග්‍රහ කළා. විඥාන, ඥාන, පඤ්ඤා තුනම විග්‍රහ කළා තියෙනවා. මිත්‍යා අංග 10, ලෞකික සම්මා අංග 10, ලෝකෝත්තර අංග 10ම විග්‍රහ කළා තියෙනවා බුදු දේශනාව. නමුත් ආගමේ වා එකක්වත් නැහැ. ඒ වගේම සමාධියේ, භාවනාවේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මෛත්‍රියේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. සියලු දේවල් වල ත්‍රිපරිවට්ටේ බුදු දේශනාවේ නිවනට උපකාර වන ආකාරය විග්‍රහ කළා තියෙනවා. නමුත් ආගමේ එහෙම විග්‍රහයක් කරන්නත් බෑ, කරලත් නැහැ, කෙරෙන්නෙත් නැහැ, කවදක්වත් එහෙම එකක් වෙන්නෙත් නැහැ, වෙන්නත් බෑ. දැන් මේ මහත්යගේ යෝජනාවක් ඉතින් සීලේ ත්‍රිපරිවට්ටය දැන් වෙලාව හැබැයි 11ට විනාඩි 5යි. විනාඩි 5කින් 6කින් වගේ විග්‍රහ කරන්න බලන්නම්. මොකද දැන් 11යි 10ට බුද්ධ පූජාව තියලා අපි 11යි කාල වෙනකොට බුද්ධ පූජාව පූජා කරලා දාන්නට වඩින්න තියෙනවා. සීලය ත්‍රිපරිවට්ටයක් බුදුහාමුදුරුව බොහෝ තැන්වල විග්‍රහ කරලා තියෙනවා. මේක සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ තියෙනවා, සීල විග්‍රහයේ තියෙනවා, චුලාත්‍රිපදෝපම සූත්‍රයේ වගේ තැන්වල, තව නොයෙකුත් තැන්වල පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිව සීලේ ත්‍රිපරිවට්ටය විග්‍රහ කරලා තියෙනවා. මිත්‍යා සීලය, මිත්‍යා සීලය හැටියට තේරුම් ගත යුතුයි. එක පානාතිපාතා හෝති, අදින්නාදානා හෝති, කාමීස මිත්‍යාචාරා හෝති, මුසාවාදා, මේක එක මිත්‍යා සීලය. ඒ පුද්ගලයෝ දැනගෙන නෙමේ මේ කරන්නේ. ඒක වැරදි ආකාරයට ඒක මිත්‍යා සීලය, මිත්‍යා සීල හැටියට තේරුම් ගත යුතුයි. ඒ වගේම පානාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමීස මිත්‍යාචාර වේරමණී, විරමණය වැළකීම, අපායට යන බයෙන් වැළකිනවා, දිව්‍ය ලෝක යන කැමැත්තෙන් වැරදි වැඩෙන් වැළකිලා යහපත් දෙයක් කරනවා. ඒක නිසා විරමණය, වැළකීම, වෙන්වීම මේ ලෞකික සීලයක් හැටියට බුදුහාමුදුරුව විග්‍රහ කළා. මේකට මම පොඩි උදාහරණයකුත් දෙන්නම්. ඒ වගේම මේ යම් ආකාරයක යථාභූත ඥාන දර්ශනයක් ලැබලා මේ බණ අහලා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමීස මිච්ඡාචාරම් පහය කාමීස මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුනා වාචම් පහය පිසුනා වාචා පටිවිරතෝ හෝති, ඒ වගේම සම්පප්පලාපං පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. මේ වගේ මේ දස සීලේම සීලයක් තියෙනවා. එතන පටිවිරතෝ හෝති. ඒ වගේම මම එකක් ගන්නම්. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. මේක සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේදී, චුලහත්තිපදෝපම සූත්‍රයේ පැහැදිලිව වචනෙන් වචනේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. මේක අපි සිංහල භාෂාවෙන් කිව්වොත් උදාහරණයකුත් තියෙනවා. උදාහරණයකුත් ත්‍රිපිටකයේම කියලා තියෙනවා. එක්තරා පුද්ගලයෙක් මේ සිල් සමාදන් වුණා. මේ සිල් සමාදන් වීම පිළිබඳව යම් සමාදානං සංවතං. එක ලෞකික සීලයක්, එක ලෝකෝත්තර සීලයක් නෙමෙයි, එක නිවනට උපකාර වන සීලයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ හිටිය කාලේ, ජීවමාන කාලේ, පොය දවස්වලට අද වගේ මිනිස්සු සිල් ගත්තා. මේ සිල් අරගද්දි මිනිස්සු යම් ලෞකික බලාපොරොත්තුවක් ඇතුව සිල් ගත්තා නම් අර විසාකාව තමන්ගේ 500ක් වූ පිරිසගෙන් ප්‍රශ්න ඇහුවා, සමීක්ෂණයක් කළා, ඇයි ඔයගොල්ලෝ අද මේ සිල් අරගෙන තියෙන්නේ? හොඳ සැමියෙක් ලබා ගන්න, හොඳ දරුවෙක් ලබා ගන්න, මේ ජීවිත කාලයේදී කරගන්න බැරි වෙච්ච දේ ලබන ජීවිත කාලයේදී කරගන්න, මේ වගේ ලෞකික බලාපොරොත්තු ඇතිව සිල් රකින්න මිනිස්සු අදත් ඉන්නවා. අදට වඩා හෙට හොඳ කරගන්න සිල් රකින්න, සිල් සමාදන් වෙන මිනිස්සු ඉන්නවා. ඒක ලෞකික සීලය. ඉතින් ඒක නිසා මිත්‍යා සීලය මිත්‍යා සීලය හැටියට තේරුම් ගන්න ඕන, ලෞකික සීලය ලෞකික සීලය හැටියට තේරුම් ගන්න ඕන. මේ ඉන්ද්‍රියය සංවර කරගන්න අර ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම සිව්පසය සංවරත්වයෙන් ප්‍රත්‍යවේක්ෂාඥානියන් පටිසංකාය යෝනිසුම් මනසිකාරයෙන් පාවිච්චි කිරීම ප්‍රත්‍යසංවර සීලය ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආජීවක පරිශුද්ධ සංවර සීලය කියන සතර සංවර සීලය පූර්ණ වෙනවා නම් එතෙන්දි පමණයි මේ සීලේ ත්‍රිපරිවර්තය තේරුම් අරගෙන නිවනට උපකාර වන ආකාරයට අර උපසම්පන්න සීලය පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන් වෙන්නේ එතෙන්දි සමාදන් වීමක් නෙමේ වෙන්නේ සංවර වීමක් යම් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිවම බුදුහාමුදුරුව දේශනා කළා ඒ නිසා මේ මාගදී භාෂාවේ වචනදී බුදුහාමුදුරුව දේශනා කරපු සීල සමාධි ප්‍රඥා තව නොයෙකුත් ඥාන මේ සියලු දේවල් වල ත්‍රිපරිවර්තයක් තියෙනවා චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ත්‍රිපරිවර්තන් ද්වාදසාකාරං විග්‍රහ කරලා තියෙනවා මූලපරියාය සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව සබ්බ ධම්ම මූලපරියාය ත්‍රිපරිවර්තය විග්‍රහ කරලා තියෙනවා ඒ නිසා සීලේ ත්‍රිපරිවර්තයක් තියෙනවා එකක් අපාය යන්න එකක් පැවැත්ම හොඳ කරගන්න එකක් නිවන් දකින්න මේ තුන තමයි සියලු තැන්වල ත්‍රිපරිවර්තය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ ඒ නිසා සංවට්ට පරිවර්ත විවර්ත හැටියට ත්‍රිපරිවර්තය විග්‍රහ කරලා මේක තේරුම් ගත්තට පස්සේ මේ සීලේ සමාදන් වීම පැවැත්මට හොඳයි ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක් ඒක හොඳ යහපත් නිවැරදි දෙයක් ඒක වරදක් නැහැ හැබැයි නිවන එතන නැහැ නිවන නම් නිවන විවෘත කරගන්න නම් මේ ඉන්ද්‍රිය සංවරගෙන සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලය පිළිපදලා සිව්පසය සංවරත්වයෙන් භාවිතා කරලා ප්‍රත්‍ය සංවර සීලයේ ඉඳලා ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආජීවක පාරිශුද්ධ සංවර කියන සතර සංවර සීලයේ පිහිටියොත් මිසක නිවනට උපකාර වන සංවර සීලය සාක්ෂාත් කරගන්න බෑ මේක තේරුම් ගත යුතුයි ඒ වගේ තමයි හැම තැනකම භාවනාවෙත් එහෙමයි සමාධියෙත් එහෙමයි ප්‍රඥාවෙත් එහෙමයි ඥානවලත් එහෙමයි මෛත්‍රියෙත් එහෙමයි සියලු තැන්වල මේ ත්‍රිපරිවර්තයක් බුද්ධ දේශනාවේ තියෙනවා මේ තිබුණාට මේක තේරුම් අරගන්න බෑ ආගමේ මෙහෙම ත්‍රිපරිවර්තයක් දේශනා කරන්න පුළුවන් කමක් නැහැ එක භාවිතයක් පමණයි දැන් එහෙනම් බුද්ධ පූජාව පූජා කරලා ඉමු කොහොම හරි වැස්සකුත් ටිකක් එනවා ඊයේ නම් උදේ 6 ඉඳන් 12 වෙනකම්ම මේ වගේ වැස්සා අද කොහොම හරි අපිට වරමක් දුන්නා ඉතින් ඒක නිසා දැන් දාන්නට නැවතුවට පස්සේ මේ පරිසරයත් නිවෙන්න එක පොඩ්ඩක් වැස්සට කමන්නේ වැස්සෙන් පස්සේ එහෙනම් නැවත මේ දානමය පින්කමත් කරලා බුද්ධ පූජාවත් පූජා කරලා ඊට පස්සේ නැවත මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න උත්සාහ කරනවා. හොඳයි එහෙනම් මේ නවගමුවේ ඒ හංවැල්ල නවගමුව ප්‍රදේශයෙන් පැමිණි මේ කඩුවල පැත්තෙන් බෝමීරි ප්‍රදේශයෙන් පැමිණි පිංවතුන් මේ බොහොම ශ්‍රද්ධා සම්පන්නව පිරිසිදු සිතෙන් මේ දානමය පින්කමක් කරලා ඒ දානමය පින්කම මේ පිළියෙල කළා වූ දානමය වස්තුන්නේ අග්‍ර වූ කොටස බුදුහාමුදුරන්ට පූජා කරන්න දැන් පූජා කළා. ඉතින් ඒක නිසා කවුරුත් සාදුකාරයක් දෙන්න. ඊළඟට අපි ඒ බුද්ධ පූජාව පූජා කරලා පින් දෙන්න පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න ඕනෑට පින් අනුමෝදන් කළා. ඊට පස්සේ මේ දානමය පින්කම අපි සහභාගි වෙලා ඒ සිව්පසේ ඒ මේ දානමය පූජාවට සහභාගි වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව සියලු දෙනාටම තමන්ගේ කුසගින්න නිවා ගන්නට මේ උදව් වූ මේ උපකාර වූ අයට පින් දීලා මේ දානමය පින්කමට සහභාගි වෙන්න. හොඳයි එහෙනම් කවුරුත් බුද්ධ පූජාව පූජා කරන්නට මේ ගාථාවන් කියන්න මාත්‍රමකම කියලා බුද්ධ පූජාව පූජා කරන්න. කවුරුත් සාදුකාරයක් නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපි සෝ භගවා අරං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන් සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සතා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අදිවාසේතුනෝ බන්තේ ආනියං පරිකප්පිතං අනුකම්පං උපාය පතිගං ආතු මුක්තමං අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං හදාය පතිගං ආතු මුක්තමං අදිවාසේතුනෝ තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං පාදාය පතිගං ආතු මුත්තමං දැන් පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනම් සුඛිතාන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් සුඛිතාන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනම් සුඛිතාන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාදමෝ හෝතු යාව නිබානපත්තිය කායේන වාචා චිත්තේන අදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ උරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචිතේන පමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ ප්‍රතිපන්න අනුත්තර හොඳයි පින්වතුනි එහෙනම් දැන් අවස්ථාව තියෙනවා ඒ සිවණක් පිරිස විශේෂයි ඒ දානමය පින්කම් ප්‍රාර්ථනා ඒ නවගම ප්‍රදේශයෙන් පැමිණි පින්වත් පිරිසක් ඒ නිසා මේ පින්වතුනුත් බොහොම සංවරව ඒ දානමය පින්කමට සහභාගි වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව දැන් වරඳලා පින් අනුමෝදන් කරන්නට පින් දෙන්නට කටයුතු කරන්න හොඳයි එහෙනම්